මේ හැමදේම හෙට මෙහෙට කරගනිමින් මේ කටයුතු කරන්නේ ඔයත්තන්ගේ වැඩ පිළිවෙලට උදව්වක් වෙන දේවල්මයි. මේ රෙකෝඩින් කරන ඒවා ඒකත් කරන්නේ හාමුදුරුවෝමයි නේද? ඈ සජීවී දෙන්න ඕන කට්ටියත් එහෙන් කියන අනේ හාමුදුරුවනේ මේක සජීවීව දෙන්න කියලා. ඉතින් ඒකත් හාමුදුරුවෝ හසුරවන්න ඕන. ඉතින් බණ කියන එක විතරක් නෙමේ හාමුදුරුවෝ, ඕ වන් මෑන් ෂෝ එකක් වගේ නේද? ඔක්කොම තනියෙන් රෙකෝඩින් ලයිව් මික්ෂර් ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ හාමුදුරුවන්ගේ. ඒක ඒකම ලොකු දක්ෂතාවයක් වෙන තැන්වලට නම් ඒවට වෙන වෙනමයි ඉන්නවා නේද? එහෙම දාලා ඉන්නවා කරලා. ඉතින් මට ඒක යම් දැනුමකුත් තියෙන නිසා පහසුත් නිසාත් ඉතින් මම මේ වැඩ ටිකක් කරගෙන ඒකත් ඔයත් වෙනුවෙන්මයි කරන්නේ. මට ඌමනාවට කරන දෙයක් නෙමෙයි. කාට හරි හිතසුව පිණිසයි ඒ ඔක්කොම සිද්ධ කරන්නේ. සාදු 2020 වසරේ 3 වෙනි මාසේ අද 9 වෙනිදා මැදින්පුර පසළොස්වක පොහෝ දවසේ ධර්මානුශාසනාව භාවනා වැඩසටහන. අද දවසේ දායකත්වය දක්වන පින්නතුන්, සහභාගී වූ පින්නතුන්, ඒ වගේම අන්තර්ජාලයෙන් සහභාගී වෙන පින්නතුන් ලෝකවාසී සියලු දෙනාම බොහොම දයානුකම්පාවෙන් කරුණාවෙන් හැම දෙනාම පිළිගන්නා අතර අද දවස තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වැදගත් කරුණු කාරණා රාශියක් සිදු වුණු දවසක් හැටියට සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආදී සිදු වෙනවා. ඒ වගේම යසෝදරාවට ගෞරවය දැක්වූ දිනේ හැටියටත් අද දවස සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්නතුනේ නන්ද කුමාරයාගේ පැවිදිවීම, රාහුල කුමාරයන්ගේ පැවිදිවීම සිදු වෙච්ච දවස හැටියටත් අද දවස සිහිපත් කරනවා. අද දවසේ තමයි පින්නතුනේ තම මහරජතුමාන් වෙනුවෙන් පියාණන් වෙනුවෙන් ධම්මං චරේ සුචරිතං නනං දුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච වශයෙන් දේශනා කරමින් සෝහාන් මාර්ගඵලයෙහි පිහිටුවා වදාරපු දවස, සතරාපායෙන් තමන්ගේ පිය රජතුමත් නිදහස් කරගත් දවස අද දවස තමයි පින්නතුනේ. ඉතින් මෙවැනි ශාසනික ගුණාංග හාසයක් තියෙන ඉතිහාසයක් ඇති දිනයක් හැටියට අද දවස ගැන කල්පනා කරමින් ඒ ශාසනික ඉතිහාසයට ගරු කරමින් වන්දනා කරමින් අද වර්තමානයේ අපිත් ඒ ශාසනික ඉතිහාසයේ යමෙක් ඒ ධර්මයේ නිසා සැනහුණාද ඒ විදියට අපිත් අද පිළිවෙත් පුරන්නට අදිෂ්ඨාන කරගමු. මෙතන් පටන් හැකි පමණට පුළුවන් විදියට චිත්ත විවේකය, කාය විවේකය, උපදි විවේකයන් සකසා ගන්න අපි පුරුදු වෙමු. පින්නතුනේ කාය විවේකයක් නැතුව අපි කාටවත් මේ ධර්ම අවබෝධය කරගන්න බෑ. මුලින්ම යම් කිසි කාය විවේකයක් තියෙන්න ඕන. කාය විවේකය රැකගන්න තමන් දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ බොහෝ මගේ කළා පහසු දිවි පැවැත්ම, සැහැල්ලු දිවි පැවැත්ම බුදුරජාණන් වහන්සේ අගය කළා. අපිට අත්දැකීමෙන්ම තියෙන කාරණයක් තමයි පින්නතුනි ඒ කායි විවේකය නිසා තමයි අපිට යමක් හිතින් කල්පනා කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් වැඩිමහලු බවට පත් වුණත් ඉන්න ලේලිවරු බෑනවරු දුවාදරුවෝ ඉතින් ඉන්න දෙන්නේ ඒ ඇත්තන්ට කායි විවේකයෙන් මේ ඒ ඇත්තොත් දරුවෝ බලා ගන්නයි ගෙවල් මුර කරන්නයි අල්ලල දානවා නේද? ඒව කරන්න හොඳ නෑ. තමන් හැදලා වැඩලා ලොකු මහත් කළා ඊට පස්සේ අම්මලා ඒවට හිර කරන්න නැතුව බලහත්කාරයෙන් වගේ කැමැත්තෙන් කරනවා නම් කමක් නෑ. කැමැත්තෙන්ද කියලා අහන්න ඕන. මහත්කාරයෙන් එහෙම හිර කරලා ඒ ඇත්තන්ගේ විවේකේ නැති කරන්න හොඳ නෑ. බණ භාවනාවකට යනවා නම් ඒ ඇත්තන්ට යන්නට අවකාශය සලසා දෙන්න ඕන. මං හිතන්නේ මෙතෙන්ට මේ පැමිණි පින්නතුන්ගේ දරුවෝ හොඳ දරුවෝ තමගේ ගෙදර වැඩ කරගන්න තියාගන්න නැතුව පන්සලට එවලා තියෙනවනේ කොහොම හරි. ඒ නිසා එහෙම වෙන්න ඕන. ඒ වගේම තමනුත් නොයෙකුත් නොසෑහෙන රාජකාරි පටලවාගෙන මේ කායි විවේකය නැති කරගන්න හොඳ නැහැ. කායි විවේකයක් ඕන පින්නතුනේ. විදර්ශනා කරනකොට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙත් මතක් කරනවානේ. ආරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා වශයෙන් කියන්නේ තේ ගහක් මුලකට ගිහිල්ලා විවේකී තැනක් එකකින් අදහස් කරන්නේ. ඈ ශුන්‍යාගාරයකට ගියත් ආරණ්‍යයකට ගියත් ඈ එකකින් අදහස් කරන්නේ මොකද්ද? විවේකී තැනක් කියන එකයි. එහෙනම් විවේකී තැනකට ගිහාම පින්නතුනේ කොයිබ වුණත් කමන්නේ මේ ඒ කාය විවේකය හොඳින් තියෙන්න ඕන පින්නතුනේ. ඊට පස්සේ පින්නතුනේ චිත්ත විවේකය. චිත්ත විවේකය හදාගන්නට පින්නතුනේ ඒත් මනසින් තියෙන කෙලෙස් වලට තියෙන ආසත්ත භාවය අඩු කරගන්න ඕන, නැති කරගන්න ඕන. නැත්තම් නොයෙකුත් දේවල් වලට ආසත්ත භාවයක් තිබුණොත් එහෙම හිත කොච්චර හරි දේවල් කෙරෙහි දුවනවා. ධර්මය ගැන හිතන්න කල්පනා කරන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා බලන්න ලෝකයේ තියෙන තව මොනවා හරි ලැබුවේ නැති දෙයක් වෙනුවෙන් ලබන්න තියෙන දෙයක් වෙනුවෙන් හිත දුවනොද කියලා එහෙමයි. දැන් තරුණ කාලේ නම් ඔන්න ගෙවල් හදන්න ඕන කියලා දිව්වා. යාන වාහන ගන්න ඕන කියලා දිව්වා. කසාදයක් හොයා ගන්න ඕන කියලා දිව්වා. ඊට පස්සේ දරු මල්ලු හදන්න ඕන කියලා දිව්වා. දැන් හදලා ඉවරයිනේ මේ වයසට ගියාම නේද? දැන් එච්චර දුවන්න එීමේ අවශ්‍ය නැහැ. චිත්ත විවේකයක් රැක ගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස හිත එීමේ දුවන්න දෙන්නේ නැතුව තමන් යම් චිත්ත විවේකයක් ලබන්න කල්පනා කරන්න ඕන. දැන් කාය විවේකයක් ලැබුණු කෙනාට චිත්ත විවේකයේ සකසා ගන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් චිත්ත විවේකයක් ලැබුව කෙනාට පිළිතුනේ සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ මෙනෙහි කරමින් යාට හැකියාවක් තියෙනවා මේ උපදි විවේකය සකසා ගන්න. මොකද මේ උපදිය කියලා කියන්නේ පිළිතුනේ මෙතෙන්දි මේ උපදිය කියලා සඳහන් කරන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය නිසා මිනිස්සෙට විවේකයක් නැහැ. බරක් නේ තියෙන්නේ නේද? පංච උපාදානස්කන්ධේ බරක්. ඒක පීඩාවක් වෙන තුනේ. ඒ නිසා ඒ පීඩාවෙන් නිදහස් වෙන්න ඕන. පංච උපාදානස්කන්ධේ නිදහස් වෙන්න ඕන. දැන් මේ උපදි විවේකයත් ඇති කරගන්න ඕන. කී දෙනෙකුට තියෙනවද උපදි විවේකය? පංච උපාදානස්කන්ධේ නිදහස් වුණු මම හිතෙන් නිදහස් වෙනවා. පංච උපාදානස්කන්ධේ කිව්වහම ඒක මගේ මේ ශරීරේ කොතනද තියෙන්නේ කියලා හිතාගන්න බැරි නම් පෙනුතුන් මතක තියාගන්න හිතෙන් නිදහස් වෙලා. මේ ධර්මයේ පින්නතුනේ තමන් පමණ ශරීරේ කොයි බහරි තැනකට ගැලපෙනවා. බුදුහාමුදුරු ලෝකයක් ලෝක නිරෝධයක් මේ බඹයම් පමණ ශරීරය තුළම පනවනවා කියලා දේශනා කරේ ඒකයි පින්නතුනි. පැහැදිලිනේ? ඒ නිසා බලන්න ඔබ මේ කතා කරන වචනයක් ඔබේ ආධ්‍යාත්මයට ගැලපෙන්නේ නැත්නම් මේ ගලප ගන්න බැරි නම් ඒක අපේ අවබෝධයේ දුර්වලතාවයක්. මේ කියන සෑම වචනයක්ම තමන්ගේ මේ බඹයක් පමණ ශරීරය තුළ ගැලපෙනවා. පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම කියන එකත් ලැබුවාම දැන් බලන්න විවේක තුනකින් සම්පූර්ණ වෙනවා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන මේ විවේක තුනෙන්ම සම්පූර්ණ කෙනෙක් බවට පත් වුණාම මොන තරම් විමුක්තිගත සංසොන් විවේකයක් හටගන්න අවදි කරගන්න හැකියාව අවස්ථාව ලැබෙනවද? මේ චිත්ත විවේකම තමයි කාය විවේකේ නැතිකම තමයි උපදි විවේකේ නැතිකම තමයි වෙහෙස මහන්සිය. වෙහෙස තියෙන්නේ ඒක. එතකොට ධම්මචාරී සුඛංසේති. මෙන්න මේක තමයි වෙනද ධර්මචාරී. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කළාද ඒ දේශනාවේ චර්යාව හැසිරීම පැවැත්ම ධම්මචාරී බවට පත් වෙනවා. ධම්මචාරී සුඛංසේති. මේ ලෝකෙටත් හොඳයි පරලෝකෙටත් හොඳයි හැම තැනටම හොඳයි ධර්මචාරී වීම කියන එක අනුශාසනා වශයෙන් වදාළේ දේශනා කරේ. එහෙනම් අපිත් මේ උත්සාහ කරන්නේ ධම්මානුධම්ම පටිපatti පුරන්න ධම්මචාරී වෙන්න. අපි තේරුම් අරගෙන තියෙනවා ධම්මචාරී සුඛංසේති කියලා අපි තේරුම් අරගෙන තියෙනවා. එහෙම තේරුම් අරගත්ත නම් ඒ සියලු දෙනාමත් අදාළ වෙන්නේ මේ ශාසනික ධම්මලට යන ආර්ය ශ්‍රාවකයන් සමූහයාටම තමයි. ධර්මයේ හැරෙන්න වෙන සැනසීමක් නැත කියලා අවබෝධ කරගත්තා නම් එයා සෝවාන් මාර්ගයේ වාසය කරන කෙනෙක්. ධර්මයේ හැර වෙන සැනසීමක් නැත. මම හිතන්නේ අපේ පින්නතුන් මෙතන ඉන්න සියලු දෙනාට වගේ මේ අදහස එක එක ප්‍රමාණයට තියෙනවා. ධර්මයේ මම තේරුම් ගත්තොත් විතරයි මට පිහිටක් පිළිසරණක් ආශිර්වාදයක් තියෙන්නේ. නැත්තම් දරුවොත් නැහැ, ධනයත් නැහැ, ඉඩකඩම් වස්තු දේපලවත්, වෛද්‍යවරයෙකුටවත්, ලයිෆ් ඉන්ෂුරන්ස් එකකටවත් අපිට පිහිට වෙන්න පුළුවන් ගම නැහැ. තමන්ටත් තමන් නැහැ කියලා තේරුම් අරගන්න මම මේ ධර්මයේම තේරුම් ගන්න ඕන කියලා වෙහෙස වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, කැප කරන්න ඕන. තමගේ නුවණ, තමගේ සවන්, තමගේ සිත යොමු කරන්න ඕන. යොමු කළා ධර්මය මෙනෙහි කරන්න ඕන. ධර්මය මෙනෙහි කරන්නේ නැතුව ධර්මය අවබෝධ කරගන්න බෑ පින්නතුනි. ගම්බීර ධර්මයක්. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනීය වශයෙන් ඒ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒක ගම්බීර ධර්මයක්. ඒ නිසා සිත අතිශයින්ම යොමු කරන්න ඕන. එහෙමනම් මේ වර්තමානයේ ධර්ම අවබෝධයන් අඩු වෙලා තියෙන්නේ ධර්මයේ ගැන සිතන ස්වභාවය අඩුයි. ඉතින් මිනිස්සුන් වෙන වෙන දේවල් ගැන හිත හිතා හිටියට වැඩක් නැහැනේ. දැන් භෞතික විද්‍යාව ගැන හිතුවාම භෞතිකවාදී දියුණුවක් ඇති වෙනවා. එච්චරයි. නමුත් ධර්මයේ ගැන හිතුවොත් විතරයි ධර්ම අවබෝධයක් හටගන්නේ. එහෙමනම් අපි බලන්න ඕන පිනතුනේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ පටලැවිල්ල පවතින්නේ කොතනින්ද, අවසාන වෙන්නේ කොතනින්ද කියලා කල්පනා කරලා බලන්න ඕන. පිනතුනේ මෙන්න මේ වගේ මේ ඔබට පේනවා වගේ ඔය අපේ චක්‍රවාටයක් නෙමෙයි. ඒ වගේ චක්‍රවාට ගොඩාක් එකතු වෙලා තියෙන මේ ගැසි එකක් තමයි පේන්නේ. මේ ඉතින් ඔය අනන්ත විශ්වයේ දැන් මේ වගේ හොයාගෙන යනවා පින්නතුනේ. අනන්ත ග්‍රහලෝක, තාරකා මිලියන බිලියන ගානක් ඔවා හොයාගෙන තියෙනවා. මේ නමුත් පිනතුනි මේ වගේ වාසනාවන්ත සත්වයන්ට ජීවත් වෙන්න පුළුවන් විවිධ සත්වයෝ නිර්මාණය වෙච්ච ග්‍රහලෝකයක් තාම හොයාගන්න බැරි වුණා. තරම් දුර්ලභ තැනකද මේ අපි ඉන්නේ කියලා. මේ වගේ විශ්වීය මානසික මට්ටමක් එනකොට පින්නතුනි මේ පටු සංකල්ප නැති වෙලා යනවා. නෑ ඕකේ අපේ මේ හොයන්නවත් පුළුවන් කමක් නැහැ. අපේ මේ අපේ චක්‍රවාටේ අපේ හිරුයි මේ මේ අපේ චක්‍රවාටේ යෝක කොහේ හරි පොඩි මුං ඇටයක් වගේ එකක් තමයි හොයාගන්න කවම ලැබෙන්නේ. ඒ ලෝකෙ මහා පුදුම දේ තමයි ලෝකෙ හැමදේම භ්‍රමණීය වෙවි පවතින. එකිනෙකට 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 දේවල් භ්‍රමණීය වෙමි, එකිනෙකට සම්බන්ධ වෙවි. මහා පුදුම සැකස්මක් ඇති වෙලා තියෙනවා. දැන් පින්නතුනේ මේ සත්‍යය නිර්මාණය වෙන්න, මේ සත්‍යය ජීවය උපදවන්න අපේ මහා පෘථුවේ අවුරුදු මිලියන ගණන් ඔහේ පාළුවට යමින් මේ තිබුණා. ඉතින් කුඩාවට පොඩි නලියන සතුන් මේකේ නිර්මාණය වෙලා ඒ සතුන්ගෙන් කැඩිලා බිඳිලා නොයෙකුත් නිර්මාණ බවට පරිවර්තනය වෙමින් මේ සත්වය හැදෙනවා. මොකද බුදුදහම නම් සඳහන් කරන්න පින්නතුනේ මේ ලෝකයට මේ මනුස්ස ඒ සත්වයා ටිකක් පවති ආබස්සර කියන ලෝකයක ඉඳලා ආවා කියලානේ. එහෙම තමයි සඳහන් වෙන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ යංගිසි අර්ධ බලයකින් ආවා කියනෝ. ඒ ඇවිල්ලා මේ පොළොවේ රස බැලුවට පස්සේ, පොළොවේ රස කියන්නේ මේ ගහේ කොළේ වැලේ තියෙන රස වෙන්නේ නැති පොළොවේ පස් වර්ගයකුත් රස බැලුව කියලා තමයි සඳහන් වෙන්නේ. රස බැලුවට පස්සේ ඒගොල්ලන්ට ආය යන්න හිතිලා නැතුව එහෙම නතර වෙලා තියෙනවා. ඊට පස්සේ රසකින්ද කියලා කියන්නේ, රසකින්ද කියන වගේ වැල් జాතියක් එහෙම තිබිලා තියෙන මිනිස්සු අනුභව කරලා තියෙනවා ඒ කාලේ රසකින්ද. අදත් තියෙන රසකින්ද, ඒක රස වුණාට තිත්ත රසයි හරියට රසකින්ද කියලා තිබ්බා. තේව අනුභව කරලා මේ වැල් ජාති අනුභව කරලා ඊට පස්සේ ගෙඩි ජාති අනුභව කරලා ආදි වශයෙන් මේ සත්වයා මේ කුමාරේ මේ පෘථුවේ තලයේ ස්ථාපිත වෙනා කියලා කියනවා. ඒක එහෙම තමයි පින්නතුනේ. දැන් මේ තියෙන අපේ සූර්යයා යටතම තිබෙන අනිග්‍රහ ලෝකවල දැනටත් විද්‍යාඥයෝ කල්පනා කරනවා එක යුග යුගවල මනුස්ස වාසයන් ඔය සත්ව වාසයන් තිබිලා තියෙනවා. ඒ සත්වය ටික ඔක්කොම ටික එකතු වෙලා ඒ ලෝක බෝලි දියුණු කළා. ඒ කියන්නේ සංවර්ධනය කළා. සංවර්ධනය කළ විකුණන ඉඩම් දැකලා තියෙනවා. අන්න ඒ වගේ විදියට සංවර්ධනය කළා. ඒ කියන්නේ ඔක්කොම ගස් කොළන් කපලා බිල්ඩින් හැදුවා. ඊට පස්සේ ඔක්සිජන් මැෂින් එකෙන් ගත්තා. මැෂින් එකේ ඔක්සිජන් ඉවරෙච්ච එකම මිනිස්සු මැරුණා. දැනටත් ලෝකේ එක නේද වෙන්නේ. දියුණු රටවල් කියන රටවල් දුප්පත්. මිනිස්සුන්ට තාමත් තේරෙන්නේ නැහැ අපේ දියුණුව පවතින්නේ අපේ ආධ්‍යාත්මය තුළ, අපේ චිත්ත විවේකය තුළ, අපේ දර්ශනය තුළ කියලා එක තේරිලා නැහැ තාම ලෝක. දිනුව කියලා පවතින අපේ දර්ශනය මත, ඥාන වාහන තිබුණු මත නෙවෙයි, ගොඩක් සත්‍ය තිබීම මත නෙමෙයි, අපේ දර්ශනය මත කියන එක ලෝකෙට තේරෙන්න ඕන. එහෙම නැත්නම් මේ ඔය චීනේ හිතන විදියට ලෝක දිනුවක් වැඩන්නේ. එතරා විදිහක හොඳයි මේ මිනිස්සු කඩියෝ වගේ ලෝකෙම වටේ පාරවල් හදා හදා, ට්‍රේල් පාරවල් දමාගෙන, කෝච්චි පාරවල් දමාගෙන වැඩ කරන්න උපන් මිනිස්සු හැදේට යනවා තමයි. උපන්නා වූ ජීවිතේ රොබෝ යන්ත්‍රයක් වගේ වැඩ කරනවා තමයි. ඉතින් මේ මිනිස්සු හිතා ගන්න දියුණුව ඒක. හිතා ගන්න දියුණුව. නමුත් ඊට වැඩිය දේකුත් තියෙනවා. ඒවත් පහසුකම් තිබීම හොඳයි. නමුත් එන්න එන්න ඒ පහසුකම් මත ඒ පතන පහසුකම් තියෙනවද කියන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේ. ඒ හදාගත්ත පහසුකම් මත ඒ පහසුකම් සුරක්ෂිතද, ඒ පහසුකම් හරිද කියලා අපිට හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ දියුණුව තුළ යම් ගැටලුවක් නැවත නැවත හිතන්න දෙයක් කාටත් අද ලබා දෙමින් තියෙනවා කොරෝනා. ඉතින් මේ මොහොතේදී අපි ලෝකෙම ඉන්න සින්නතුන්ට අපි ප්‍රාර්ථනා කරනවා මේ අවාසනාවන්ත මේ රෝගකාරකයෙන් ලෝකෙ නිදහස් වන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒවත් ඉතාලිය වැනි රටවල් වල අපේ බොහොම දායක කාරක පින්නතුන් මේ අයත් සිටිනවා. තේ ඇත්තොත් නිදුක් නිරෝගී වෙන්න සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ලෝකෙට කියනවා බුදුහාමුදුරුවෝ අනුභව කරන්න එපයි කියලා අර දේශනා කරපු මස් වර්ග 10ක් තියෙනවා. ඔය සත්තුන්ගේ මස් එහෙම කන්න එපා. විශේෂයෙන් ඒ සත්ව මාංශ කන්න එපා. සර්පයෝන්ගේ මස් කන්න එපා, බල්ලුන්ගේ, හිරවල්ලුන්ගේ, බළල්ලුන්ගේ ඒවා කන්න එපා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපේ පින්නතුන් කන්නේ නැහැ. ඒත් මතක තියාගන්න නානගේ කඩේ කොත්තුවෙන් ඕගොල්ලන්ට බළල්ලුන්ගේ ඒවා හම් වෙනවත් ඇති. ඒවා කියන්න බෑ. ඒ පුතාල අමුතු පුතාල ජාතිය. මුව මස් කියලා බලු මස් තමයි හම්බ වෙනවා ඇත්තේ. ඒ නිසා ඒවත් බොහෝ පරිස්සමෙන් මේ පරිහරණය කරන්න කන්න බොන්න වග බලා ගන්නට ඕන. ඈ ඉතින් නානල වෙන්න ඕනේ නෑ. බුද්ධිස් නානලත් එහෙම තමයි. ඈ කොයි නානත් එකයි. ඒ නිසා ඒ හැමදේම කල්පනා කරන්න. දැන් ඒකෙන් මම අදහස් කරේ මේ වචන ටික කියන්න පින්නසුනේ බුදුරජාණන් වහන්සේ හැමදාම මතක් කරන කාරණේ manussත් පරිලාභෝ දුර්ලභෝ සද්ධර්ම ශ්‍රවණං අති දුර්ලභං ආදී කියන වගේ මේ සද්ධර්මය, ශ්‍රද්ධාව, manussත් පරිලාභය මේ අවස්ථාව පින්නසුනේ කොටීම කතා කළොත් එහෙනම් මේ මොහොත මේ ගත කරන මෙන්න මේ මොහොත අතිශයින්ම දුර්ලභයි කියන කාරණේ. ඇයි අපි දුර්ලභයි කියලා හිතන්න ඕන? එතකොට තමයි පින්නතුනේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතකොට තමයි අපිට ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට තමයි පින්නතුනේ අපිට වීරිය අවදි වෙන්නේ. එහෙම නැත්නම් වීරිය අවදි වෙන්නේ කියනකොට අවදි වෙන්නේ නැහැ. මේ වගේ කාරණා මතක් කරන්න ඕන. මතක් කළාම ඇතුළතින් අවදි වෙනවා පින්නතුනේ වීරිය. කෙනෙකුට හිතන්න පුළුවන් හාමුදුරුවෝ ඒ කතාවක් කිව්වා කියලා නැහැ. මං ඔබගේ ඔබ නොදන්නව ඔබගේ ශ්‍රද්ධාව අවදි කළා, ඔබගේ ප්‍රඥාව අවදි කළා, ඔබගේ ඔබ වීරිය අවදි කළා. මේ දුර්ලභ කාරණයක් පින්නතුනේ. බලන්න පින්නතුනේ අපේ ඒ පෘථුවිය වගේ පෘථුවියක් හොයාගන්න නැහැ. ආලෝකයක් හොයාගන්න නැහැ. ඉතින් මේකේ පැවැත්මත් පින්නතුනේ තව ඉස්සරහට බොහොම දරුණු වෙනවා. බොහොම දරුණු අත්දැකීම් වලට මුහුණ පාන සිද්ධ වෙනවා. ලෝක ඉතිහාසයේ මේ පෘථුවියට බලපෑවේ නැති ආන්දමේ ගෝලීය උෂ්ණත්වයක් ඉහළ යන සියවස හැටියට සලකන්නේ. ඒ කියන්නේ අවුරුදු මිලියන ගාණක්, බිලියන ගාණක්, කොච්චර හරි ගාණක් මේ පොළොව හැදුනද ඒ කාලේ ඉඳන් කවදාවත් නොවූ විරෝධියේ තමයි මේ 2000 මේ 20 කියලා මම 100ට යනකන් 100ට යනකන් තියෙන්නේ. මේ සියවස තමයි ගෝලීය උෂ්ණත්වයේ උච්චම වෙන අවස්ථාව. පොඩි ප්‍රමාණයකින් නෙමෙයි. ඒක අසීමාන්තික ලෙස. ඒක තේරෙනවානේ. අපිටත් හිතුණ පින්නතුනේ වෙන රටවල් වලට ඕක තදින් දැනුණත් අපිට දැනෙන එකක් නැහැ. ගහකොළ තියෙනවා, ප්‍රශ්නයක් නැහැ කියලා නැහැ. වලට බේරෙන්න හම්බෙන්නේ නැහැ මේ උෂ්ණත්වය. සැර වෙනකොට ඕසෝන් ස්තරේ විනාශ වෙලා සැර වෙනකොට ඒක අපිට දරා ගන්න පුළුවන් කමක් නැහැ. මේ දියුණුව තත්ත්වය තුළ තමයි ඒ සිද්ධ කරන්නේ. මේ ගෑස් වලින්, මේ තෙල් වලින්, මේ අහසට යන ඒ දුමෙන් අහසේ අර හිරු එළිය ආවරණය කරන ඒ පටලයට හානි වෙනවා. හානි වුණාට පස්සේ ඍජුවම හිරු එළිය මේකට පතිත වෙනවා. පතිත වෙනකොට ඒ හිරු රශ්මියෙන් සියල්ලම විනාශ කරලා දානවා. එහෙමනම් මිනිස්සු වාසයටත් තව කාලය ටිකයි ඉන්න තියෙන නිසා අපි මදි කියලා හිතාගෙන හිටියට 2500ක් අවුරුදු පැවැත්ම මේ මදි කියලා හිතාගෙන හිටියට මට හිතෙනවා 5000ක් පැවතුනොත් ලොකු දෙයක් කියලා. නේද? 5000ක් පැවතුනොත් තව අවුරුදු 2000ක් පැවතුනොත් ඒක මහා ආශ්චර්යයක්. මේ පත් වෙලා ඉන්න ලෝකයේ තුළ මනක් කල්පිත නොයෙකුත් දෘෂ්ටි ධාරීන් මත තමන්ගේ නුවණ තමන්ගේ ප්‍රඥාව අහිමි කරගෙන ඉන්න අය අතර අපි වාසනාවන්තයි. අපි නිදහස් චින්තකයෝ, නිදහස් ගවේෂකයෝ. ඔබට තියෙනවද සීමා? මෙන්න මේකෙන් එහා හිතන්න එපා, මේ කරුණෙන් එහා හිතන්න එපා, පොතෙන් එහා හිතන්න එපා. එහෙම පැනවීම නෑ පින්නතුනි. බුද්ධ ශාසනයේ කිසිම පැනවීමක් නෑ. ඔබට චින්තන නිදහස තියෙනවා. වෙන ආගමකින් ඔක හම්බ වෙනවද? කවදාවත් හම්බ වෙන්නේ නෑනේ. වෙන ආගමකින් කිසි දෙයක හම්බ වෙන්නේ නැති දෙයක් බෞද්ධයෙකුට ලැබෙනවා. ඒ තමයි චින්තන නිදහස හම්බ වෙනවා. හැබැයි ඉතින් ටික දෙනෙක් හාමුදුරුවෝ ගිහිව ඉන්න ටිකක් ත්‍රිපිටකයෙන් එහා හිතන්න එපා එහෙම කියලා. ත්‍රිපිටකය කියලා කියන්නේ නිදහස ලබා දුන්නු ධර්ම මිසක් නිදහස හිර කරපු ධර්ම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. නිදහස ලබා දුන්නු ධර්ම ධර්ම ගෞරවයෙන් ධර්මයට විරුද්ධව කල්පනා කරන්න අවසර ලබා දීලා තියෙනවා. චේතනා පිරිසුදුව නැත්තම් ධර්මය තේරුම් ගන්න බෑනේ. කාරණයකට පක්ෂපාතීවම කරලා ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒකට විරුද්ධව කල්පනා කරන්න හැකියාව තියෙනවා. දැන් පින්නතුනි මෙතනට ඇවිල්ලා මෙතන මොකද්ද මේ කියන බණේ කියලා මේ වරදක් හොයන්න ගිහපු කට්ටිය ඉක්මනින් අවබෝධ කරගෙන තියෙනවා. අපිත් එක්ක තරහින් බණ අහපු අය ඉක්මනින් අවබෝධ කරගෙන තියෙනවා. ඇයි හේතුව? ඒ අවදීකින් ලොකු ගවේෂණයකින් මේ අහන්නේ. ඒ අහනකොට සත්‍ය මුණ ගැහෙනවා. අන සත්‍ය අවබෝධයට පත් වෙනවා. එහෙමනම් පින්නතුනි දැන් බලන්න අපේ තියෙන පටු, අපේ සිතුවිලි මට්ටම් වල තියෙන පටු භාවය බලන්න. අපේ මේ ඇලීම්, ගැටීම්, බන්ධන, සිතීම්, ඉරිසියා, ක්‍රෝධ, මාන, දිට්ටි තිබුණේ මේ පොඩි පොඩි හට්ටි වලන් එක නේද? හැලි මුට්ටි වගේ චූටි චූටි දේවල් එක නේද මේ සිතුවිලි දහමේ මහා ලොකුවට හැලහැප්පෙන්නේ? මේ අනන්ත විශ්වයේ අපි කවුද? මේව බලාගෙන ගියාම වෙනතුරු මේ සිතෙන් උපාදාන කරන්න අල්ලන්න අබෑටයක් තරම් දෙයක්වත් හිතෙනවද? හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා දෙයක් මේ ලෝකෙ තිබ්බනම් නিত্যව සුඛව ආත්මව සදාකාලික පවතින දෙයක් මං අන්නේ කියලා රැඳෙන්න කියනවා කියලා දේශනා කරා එක අවස්ථාවක බණපදයක්. එහෙම දෙයක් තිබ්බනම් පුදුමයි කියන්නේ. එහෙම දෙයක් නෑ, දුහුවිල්ලක්වත් නෑ වෙනසනේ. එහෙමනම් අපේ සිත අපි ගලව ගන්න ඕන, නිදහස් කර ගන්න ඕන, අතහැරීම පර පුරුදු කරන්න ඕන. අශේෂ తත්වේ, අශේෂ කියලා කියන්නේ දුහුවිල්ලක්වත් නැහැ කියන එක. අශේෂ తත්වයකට සිත පුරුදු කරන්න ඕන. අශේෂ తත්වයකට සිත පුරුදු කරනවා කියලා කියන්නේ පිළිතුනි මේ අපේ ගැඹුරු උපාදානස්කන්ධයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා වල නිට්ටය සුඛයක් ආත්මයක් නෑ. මම මගේ කියලා ගත හැකි දෙයක් නෑ. මම මගේ කියලා ගත හැකි දෙයක් නෑ. ඒ විදිහට කල්පනා කරන කෙනා සංස්කාරකයන්ගෙන් නිදහස් වෙනවා වෙනතුනු. අර උපදි විවේකය කියන එක ඇති වෙනවා નિરાයාසයෙන්ම. උපාදානස්කන්ධේ නිදහස් වීමේ විවේකය හට ගන්නවා નિરાයාසයෙන්ම. බුදුරජාණන් වහන්සේ පහළ වුණු සමයේදී පින්නතුනි ඒක ආධ්‍යාත්මික සියවසක් දහස්වසක් පමණ බවට පත් වෙලා තිබුණා. මේ සමය මේ මිනිස්යන්ට ලොකු ප්‍රශ්නේ බවට උනේ මේ ග්‍රහලෝක ගැනත් යම් ප්‍රමාණයක සුවාගෙන තිබුණා මේ සිවර ඥානවලින්. මොකද ලොකුම ප්‍රශ්නේ බවට පත් උනේ මේ සිත ඇයි අපිට මේ දුක හටගන්නේ, අපිට සංවේදනා කොච්චර තියෙනවද, මනස හැසිරෙන්නේ කොහොමද කියලා. මේ මහා මනෝවිද්‍යාව පටන් ගන්නේ ඒ සමයේදී. ඉතින් මම දන්නේ අද ඉන්න තරුණයන්ට මනෝවිද්‍යාවේ මේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් මහත්තයා කියලා කිව්වට ඉතිහාසය දන්න මිනිස්සුන්ට එහෙම කියන්න පුළුවන් කමක් නෑ. ඒක ඉතින් සුද්දගේ කාලේ මේ සුද්ද අයිය පෙරේද තමයි ඕක දැකලා තියෙන්නේ, දැනගෙන තියෙන්නේ. ඉතින් අපේ පාසල් පොත්වලට ඕක දාන එක තමයි වැඩේ. එතකොට අපේ ඉන්න අනාගත ළමයි හරක් වෙනවනේ. පාසලේ බිහි වෙලා ඉද්දි ඒගොල්ලෝ නෙමේ මනෝවිද්‍යාවේ පියා මිහිඳු මහරහතන් වහන්සේ නෙමේ අපේ ඉන්න මේ පුස්සදේව මලියදේව මහරහතන් වහන්සේලා නෙමේ ඒගොල්ලෝ නෙමේ බුදුහාමුදුරුවෝ නෙමේ. ඉතින් ඒක තමයි බොරු ගන්නවා. ඉතින් ඒ නිසා ඒවයි දුර්වලතා තියෙනවා. මනෝවිද්‍යාව පටන් ගන්න සොයාගත්ත යුගය. නමුත් ඒ සොයාගත්ත යුගයේදී විශාල අභියෝගයේ බවට පත් වුනේ මේ මමත්වයේ ජය ගන්න එක. ඒ කියන්නේ දැන් මේ පින්නතුන් ඔබ අප මේ සූදානම් වෙන්නේ දිග රැවුල් තියෙන ඉෂිවරුන්ට බැරි වෙච්ච දෙයක් කරගන්න. තේරුණා නේද? දිග රවුල් දිග කොණ්ඩ වවාගෙන බොහොම ගැඹුරින් අනන්ත විශ්වයේ සැරිසරන්න පවා පුළුවන් මහා ඥාන බල තිබුණු ආත්ම 500ක් ඉස්සරහට බලන්න පුළුවන් 500ක් පස්සට බලන්න පුළුවන් මහා ඉෂිවරුන්ට කරගන්න බැරි වෙච්ච වැඩක් අපි මේ කරගන්න හදන්නේ. තේරෙනවද ඒක? ඒ ඇත්තන්ටත් හොයාගන්න බැරි වුණා කොහොමද මේ මමත්වය ජයගන්නේ කියන කාරණේ. හැමදේම ජයගන්න පුළුවන් මමත්වය ජයගන්න ලේසි නෑ. ඒකට හේතු තමයි සාධකේ හේතු සාධකේ බවට පත් වෙන්නේ. මේ මමත්වේ ජයගන්නේ කොහොමද? ඉතින් මමමනේ කල්පනා කරන්නේ, මමමනේ දකින්නේ, මමමනේ කතා කරන්නේ, මමමනේ සිතන්නේ, මමමනේ වෙනස් වෙන්නේ. සුනත් අවසානයේ එතන මම ඉතුරු වෙලා ඉන්නවා. කොච්චර දැක්කත් එතන මම ඉතුරු වෙලා ඉන්නවා. කොච්චර සිතුවත් එතන මම ඉතුරු වෙලා ඉන්නවා. කොයි විදියට හැඩ ගැහුණත් එතන මම ඉතුරු වෙලා ඉන්නවා. ඉතින් කොහොමද ජය ගන්නේ? දැන් ඉතින් ඔයත් මේක අහලා ඔලුව අවුල් කරගන්න එපා. බුදුහාමුදුරුවෝ අපිට බොහෝම මඟ පෙන්වල ලස්සනට මේ නිවන් දොරටු යතුර හදලා දීලා තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. වෙන එකක් නැහැ. මේක මේ ලෝකේ කාටවත් හදන්නත් බෑ වෙන එකක්. මේ මේකම තමයි තියෙන්නේ. මේ කරුණුවත් අට නිවැරදි වීම විතරයි කරන්න තියෙන්නේ. තේරුණා නේද? අපිට උමනාව තිබුණයි කියලා, වීරිය තිබුණයි කියලා ඒ ධර්මය කුලව අපි හැඩගස්සන්න නැත්නම් අපිට මේ නිවන් දොර අරගන්න බෑ. ධර්මයේ තමයි අපිට ලැබුණු නිවන් දොරටුවේ යතුර ධර්මය. අපි ධර්මානුකූලව හැඩ ගැහෙන්න ඕන. ධර්මානුකූලව හැඩ ගැහෙන්න ඕන. මේ හැඩ ගැහෙන්නේ නැතුව මේ ධර්මය ළඟා කරගන්න බෑ. ධර්මයේ පතිත වෙන්නේ. එමන අපගේ තියෙනවා මඤ්ඤණාවක් තියෙනවා, මඤ්ඤමානයක් තියෙනවා. මේ මම 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 කියලා හැඩගැහෙන ආකාරයක් ඔබ හොඳට හොයාගන්න. මම මම කියලා හැඩගැහෙන ස්වභාවයක් තියෙනවා. ඒක හොයාගන්නකො ඉස්සෙල්ලා. ඒක හොයන්න ඕන මෙතෙක් කාලයක් තමන්ගේ ජීවිතේ සකසිච්ච විදිය දිහා බැලුවනම් ඒක තමන්ට පේන්න ඕන. මම මම කියලා උන හැඩ ගැහිච්ච ස්වභාවයක් තියෙනවා. ඒක හැඩ ගහස්ස ගත්ත ස්වභාවයක් තියෙනවා. ඒක තර වෙන ස්වභාවයක් තියෙනවා. ඒක පවතින ස්වභාවයක් තියෙනවා. ඒක අඳුන ගන්න ඕනේ. ඒ කොටස අපි අඳුන ගත්තොත් ඒ ප්‍රශ්න ටික අපි තේරුම් ගත්තොත් අපි දුක්ඛ සමුදය අඳුන ගත්ත වෙනවා. දැන් පින්නතුනේ එක තර වෙන ස්වභාවයේ පැත්තට එක කැරකෙන්නේ නැතුව තර වෙන්නේ නැති පැත්තට මේක ආයි අනිත් කැරකෙන්න ඕන. අනිත් පැත්තට කැරකෙන්න ඕන. මේ ග්‍රහලෝක හැදෙන්නේත් එහෙමයි පිරුසේ. බ්‍රමණය මත මහා ග්‍රහලෝක කෘඩා ග්‍රහලෝක ආක්‍රමණය කරගන්නවා. කෘඩා ගහ කැබලි කෘඩා වස්තුන් ආක්‍රමණය කරගන්නවා. එහෙම එකතු කරගෙන එකතු කරගෙන තමයි මේ විශාල ග්‍රහලෝකයක් නිර්මාණය වෙන්නේ. ඉතින් මේකම තමයි උපාදානස්කන්ධෙත් හැටි. පුංචි උපාදානස්කන්ධයක් සහිතව මේ ලෝකෙට උපදින. උපදුනාට පස්සේ මේ ග්‍රහලෝකයේ මිසින් මේ ඉන්ද්‍රියන් වලින් පිනතුනේ අර තියෙන කුඩා ග්‍රහ කොටස් ටික එකතු කර ගන්නවා වගේ එකතු කරගෙන එකතු කරගෙන ලොකු උපාදානස්කන්ධයක් හදා ගන්න සෑහෙන බර එකක්. ඒ මනුස්සයටම බරයි ඒක කාලයක් යද්දී. යටම් බරයි. දැන් මේව මෙහෙම මේ ග්‍රහවස්තු මෙහෙම පිහිටලා වෙනතුරු ගහලෝක වලින් මේක කිව්වොත් එහෙම අපි දන්නවා වෙනතුරු අනාගතයේදී තා අවුරුදු මිලියන 40ක් වගේ කොච්චර කාලයක් ගියාම වසර මිලියන 40ක් විතර ගියාට පස්සේ තව මේ මේ හිරු පවා මේ වෙන ගානක් ගියාම පවතින්නේ මේකත් පුපුරනවා කියලා පුපුරල නැති වෙනවා කියලා කියනවා. අපේ පෘථුවියත් පුරල නැති වෙනවා. ආයි මේවා අර සැකති කුඩා කුඩා කෑලි ග්‍රහලෝක හදාගෙන මේ ග්‍රහලෝක ආක්‍රමණය කරගෙන හැදිච්ච එක ආයි පුපුරල යනවා. ඉතින් අපේ විශ්වාසය අපිත් එහෙමයි. අපිත් මේ ලෝකේ එකතු කරලා එකතු කරලා එකතු කරලා හදාගත්ත දේ ආයි එක වෙලාවක පුපුරනවා. පුපුරනාට පස්සේ ආයි ටික එකතු වෙනවා වෙනතුනේ කොහොමත් අර විශ්වීය සුළි සුළඟක් වගේ එකක් තියෙනව මොනවද මේ බ්ලැක් හෝල් කියලා එකක් තියෙනවා ඒකට අහු වුණාමත් එන්නේ මේ ග්‍රහලෝක ඒ තියෙන මේවා ඔක්කොම දුහුවිලි බවට පරිවර්තනය වෙනවා ඒ තරම් ඒක ශක්තිමත් මහා පෘථුවියක් වුණා දුහුවිල්ලක් බවට පත් වෙනවා එතකොට අපි එච්චර දරුණු එච්චර විනාශ වෙන්නට පුළුවන් ලෝකයක ඉඳලා අපේ මේ සංකල්ප ටික මෙතෙක් කාලයක් මේ පැවැතෙන සංකල්ප ටික මිත්‍යා සංකල්ප නෙවෙයිද? ඈ මිත්‍යා දෘෂ්ටික නෙවෙයිද? ඥානෙ උපදවා ගන්නටම ඕන ඥානං උදපාදී චක්ඛුං උදපාදී ඥානං උදපාදී මේ ඇස මේ ඥානය විවර වෙන තරමට තමයි මේ ලෝකයේ කෙරෙහි බැඳීම අඩු වෙලා යන්නේ පින්නතුනේ ඒ කාරණේ පිළිබඳව තියෙන නොවැදගත්කම නොවටිනාකම අඩු බව ග්‍රාම්‍ය බව හීන බව තේරෙනකොට පින්නතුනේ අත්හැරෙනවා හරියට මම උදාහරණයක් දක්වන්න නැත්තම් සමීප දෙයක් වින්නතුන්ට මොකද්ද නොතරයි ටිකට් එකේ නම්බර නැති වුණා වගේ මොකද කරන්නේ අපි නොතරයි ටිකට් එකේ නම්බර නැති වුණා මේ බොහොම පරිස්සම් කරපු එක සිහ වැඩක් නැහැ කියලා ඉතිරලා දානවා නේද ජීවිතෙත් ඒකයි උපාදේත් මේක කෙහෙල් කඳක් වගේ මේක පෙන පිඩක් වගේ මේක මිරිඟුවක් වගේ කියලා හරයක් නැහැ කියලා තේරිච්ච දවසට මොකද කරන්නේ මේක අතර නොතර ටිකට් එක වගේ මෙරලා දානවා අන්න එදාට තමයි උපදි විවේකය හටගන්නේ උපදි විවේකය ලබා ගන්න ඉදාට තමයි උපදි විවේකය ලබා ගන්න. මේක බාහිරෙන් සිදුවෙන්නක් නෙමෙයි පින්නතුරි. මේක බොහොම ගැඹුරු ආධ්‍යාත්මික. සමහර අය මේක සම්මුතිය තුල පනවා ගන්න හදනවා. සම්මුතිය තුල පනවා ගන්න ගිහිල්ලා පනවා ගන්න බැහැ. අපේ අය ඉන්න හොඳ ව්‍යාපාරික මහත්තුරු එහෙම ඉන්න ඔක්කෝම ව්‍යාපාර දරුවන්ට ලියලා දීලා ඒ පවුලට අයට ලියලා දීලා පාත්‍රයේ සිවුරයි එක්ක විතරක් ඉතින් ආරණ්‍යයකට යනවා කුටියකට යනවා එයා ඉතින් හිතනවා එහෙම ගිහාම ඒක තමයි රහත් බව ඒක තමයි නිවන් දකින ක්‍රමය කියලා නමුත් ඇත්තට ඒක වෙන්නේ කාලයක් ගියාම තමයි ඒක තේරෙන්නේ. මේ බාහිරින් දෙන්න එක ඔක්කොම අතහැරලා දාලා මෙහෙලා කැලේකට ගිහිල්ලා ගහක් මුලක් හිටියයි කියලා නිවන් දකින්නේ නැහැ. ඒක අහා ගන්න ඕන නම් ඉතින් යන්න වනිලැත්තු ළඟට. වනිලැත්තු වල පොරෝ කැල්ලත් තියාගෙන ඉන්නවනේ. පැලකට වෙලා ඉතින් වනිලැත්තු නිවන් දකින්නද? වැඩි වැඩි අය ඉන්න නිවන් දකින්නද? නිවන් දකින්නේ නැහැ. ඇත්තට ධර්මයේ තියෙනවා. මිනිස්සුන ගොඩක් අය කියවන්නේ හැකියාව නැහැ. මගේ ඒ ඇත්තන්ටත් බණ දහම් අහන්න සකසල දීලා තියෙන්නේ. බණ රේඩියෝ එහෙම ගිනින් දුන්නා මම වැඩි වෙන තාවට ආන්න කියලා. තමොන මේක සම්මුති වශයෙන් කරන දෙයක් නෙමෙයි. මේක සිතෙන් කරන දෙයක්. අපි කියන්නේ හැමදාම අපි පැහැදිලි කරනවා පිනතුන ගතින් අත්හරිනවට වඩා අමාරු දේ සිතෙන් අත්හරින එක. හිතෙන් අත්හරින එක තමයි අමාරු දේ. හිතෙන් අත්හරින්න බැහැ පින්නතුනේ. මේ යථාවබෝධය නැතුව. යථාවබෝධය කියලා කිව්වහම පින්නතුනේ වස්තු භාණ්ඩ කෙරෙහි යථාවබෝධයක් ඇති කරගෙන මේ නිවන් දකින්න හදනවා. මේ වස්තු කැඩෙනවය, කුණු වෙනවය, කුණු වෙන නිසා පිළිකුල්ය, පිළිකුළු නිසා වස්තුභාණ්ඩ කෙරෙහි සංඥාවක් ඇති කරගෙන ඒකෙන් නිවන් දකින්න හදන. ඒකෙන් නිවන් දකින්න බෑ පින්නතුනේ. ඒකෙන් නිවන් දකින්න බෑ. අපි බලන්න ඕන පින්නතුනේ වස්තු භාණ්ඩ දිහා නෙමෙයි, මේ වස්තු භාණ්ඩත් අල්ලගන්න උපාදාන ස්කන්ධය දිහා. රූපය කියන එක උපාදාන කරන ආකාරය ඒ කොටස දිහා. රූපය දිහා නෙමෙයි බලන්න, රූපය උපාදාන කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? වේදනාව, වේදනා උපාදානය සඳහා ක්‍රියාත්මක වෙන්නේ කවුද? කුමක්ද? සංඥාව උපාදානය පිණිස කටයුතු කරන්නේ කවුද? සංකාර උපාදානය කරන්නේ කවුද? විඥාන උපාදානය කරන්නේ කවුද කියලා බඩක් බලන්න කුමන ශක්ති ධාරාවක්ද මේවා ආක්‍රමණය කරන්නේ? රූපේ තිබ්බට කමන්නේ උපාදාන නොවේ නම්, වේදනාව තිබ්බට කමන්නේ උපාදානෙ නොවේ නම්, සංඥාව තිබ්බට කමන්නේ උපාදානෙ නොවේ නම්, සංකාර තිබ්බට කමන්නේ උපාදානෙ නොවේ, විඥානෙ තිබ්බට කමන්නේ උපාදානෙ නොවේ නම්. උපාදානෙ නොවෙන තැන ඒවානේ, ඒවා නැති තැන උපාදානෙ නෑ. මේකෙත් තියෙන අර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සමූහයක් කියලානේ කියන්නේ. මොකද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සමූහයක් කියලා කියන්නේ හැමදේසෙම දෙක දෙක තියෙනවා. එහෙම නැත්නම් තුන තුන, එහෙම නැත්නම් හතර හතර, නැත්නම් පහ පහ, නැත්නම් සමූහයක්. දැන් මේ පෘථුවිය කියන්නේ, ආලෝක කියන්නේ, තේරුණානේ? දැන් අපි පෘථුවිය දිනන පෘථුවි වටේ චන්ද්‍රයා කරගෙන, චන්ද්‍රයා පෘථුවිය මේ ඇතුළු අනිත් අනිත් චන්ද්‍රය සහ ග්‍රහලෝක පවතින ග්‍රහලෝකත් එක්ක හිරු කරගෙන අපි ඊළඟට හිතනවා එච්චර තමයි කියලා නෑ. බලනකොට මේ හිරුයි මේ දේවලුත් අරගෙන කරගෙන තවත් මණ්ඩලයක් තියෙනවා. ඊළඟ අපි හිතනවා ඒ මණ්ඩලය වෙන්නේ නැති ඉවර කියලා. නෑ බිදුද, ඒ මණ්ඩලෙත් අරගෙන කරගෙන තව මහා මණ්ඩල තියෙනවා. තේරුණාද? මේ අහසේ තියෙන ස්වභාවය තියෙන. ඊට පස්සේ අපි හිතන එච්චරයි කියලා නෑ. ඒ මණ්ඩලෙත් අරගෙන කරගෙන තව විශාල මණ්ඩල. ඕම කියන්න ගියා මම එච්චර ඕය නංගන් මේ වචන දන්නේ නැතුණාට මම දැකලා තියෙනවා මෙන්න මේ විදිහේ විග්‍රහයක් තියෙනවා අහස ගැන. ඒවටගේ එක නම් තියෙනවා හදලා. ඉතින් ඊටසේ අපි හිතාගෙන ඒක වෙන්නේ නැති කියලා. නෑ, ඒ මණ්ඩලත් අරගෙන කරගෙන තවත් කියන්න බැරි ක්‍රියාවල ක්‍රියාදාමයන් ලෝකෙ තියෙනවා, විශ්වයේ තියෙනවා. හරි පුදුමයි. ඒකම තමයි මේ සිතෙත් ස්වභාවය. අපි නිවන් දකින්න ඕනද? නිවන් දකින්න ඕන කෙනෙක් හිතන්න පුළුවන් මේ බුද්ධහමී කියපු නිසා අපි නිවන් දකින්න ඕන, සතර අපායට යන්න නැති වෙන නිවන් දකින්න ඕන. එහෙම නෙමෙයි. අපි උසස් මානවයෙක් හැටියට අපි තුල පවතින සත්‍ය, අපි පරිහරණය කරන මේ ආත්මය පිළිබඳව තියෙන පැවැත්මේ ස්වરૂපය අපි හඳුනාගත යුතුද නැද්ද? හඳුනාගත යුතුයි. ශාරීරික වශයෙන් හඳුනාගත යුතුයි, මානසික වශයෙන් හඳුනාගත යුතුයි. ප්‍රධාන කොටස් දෙකයි. වෛද්‍යවරයෙක් වගේ වුණාම ශාරීරික වශයෙන් මේක හොඳටම හඳුනගන්නවා. ඒත් සුළු කොටසයි. ඒ ශරීරයේ තියෙන ඒ පැවැත්මේ ක්‍රියාවලී ස්වરૂපේ තාමත් ලෝකේ අධ්‍යයනය කරමින් පවතින ඒවා, යම් යම් ක්‍රියාවන් සිදු වෙන්නේ මොන විදියටද කියලාවත් ඒගොල්ලන්ට තාමත් හිතාගන්න වැටහක් තියෙන්නේ. දැන් අපි වයර්ලස් ෆෝන් පාවිච්චි කරාට ඒ ෆෝන් එකේ වගේම වයර්ලස් ක්‍රමයට අපේ මොළේ දත්ත ඕමාරු වෙනවා, සංඥා ඕමාරු වෙනවා. ඒක මේ 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 නහරයක් සම්බන්ධ වෙන්නේ මේකෙන් ඉඳලා එහා පැත්තට විදුලියක් ගමන් කරනවා, විදුත් පරිපථයක් වගේ. එතකොට මේ ඉස්සෙල්ලම Wi-Fi තිබිලා තියෙන්නේ මොළේ ඇතුලේ. තේරුණාද? වයර්ලස් ක්‍රමයට මේවා මේ සංනිවේදනය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ මේකම මිනිස්සුන් අතර සම්බන්ධතා ඇති කරන්න පුළුවන්. මිනිසුන්ට මේ මේ තරංග යනවා එනවා සම්බන්ධ වෙනවා. මහා ශක්ති කදම්බයක් ඔස්සේ තියෙන්නේ. ඉස්සරම අලුත් ක්‍රමයක් තිබුණා, ඔයත් දන්නේ නැතුව ඇති. ඒක වේද ශාස්ත්‍ර හඳුනාගත් අය දන්නවා. මේ හිරු ආලෝකය, ආලෝකය උපයෝගී කරගෙන පණිවිඩ යනවා අයට. ඒක සිත හරහ කරන වැඩක්. හිරු ආලෝකය මුල් කරගෙන කෙනාට පණිවිඩ යනවා ඒ ආලෝකය හරහා. එමනම් මෙන්න මෙවැනි මහා සංකීර්ණ මේ පරිපථයක් අපිට තියෙනවා. අපි මේක බලන්නේ සංසුන් වෙන පැත්ත. වෙන මොකක්වත්ද මේ? සංසුන් වෙන පැත්ත, නිවෙන පැත්ත, හැදෙන පැත්ත තමයි අපි මේ බලන්නේ. පින්නතර වෙන කිසිවක් නෙමේ කල්පනා කරන්නේ. සංසුන් වෙන පැත්ත බලන්නේ. සංවර වෙන පැත්ත, නිරෝධ වෙන පැත්ත, නිවන පැත්ත. අපිට ඕන අපේ මනස නිවා ගන්න. අපිට නිවෙන්න කොතනද මනස යන්න පුළුවන්? අන්න එතන තමයි වැදගත්. එතකොට පින කියන්නේ මනස නිවෙන්න කරගන්න වැඩක්, භාවනාව කියන්නේ මනස නිවෙන්න කරගන්න වැඩක් කියලා කියන්නේ මනස නිවෙන්න කරගන්න වැඩක්, ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මනස නිවෙන්න කරගන්න වැඩක්. එතකොට උපාදාන නොකිරීම කියන්නේ මනස නිවෙන්න කරගන්න වැඩක්. අකුසල් වලට නොවැටීම කියන්නේ මනස නිවෙන්න කරගන්න වැඩක්. වෙන මොකවත් අපි දැනගන්න ඕනේ? අපි නිවෙන ක්‍රමය අපි දැනගන්න ඕනේ. නිවෙන ගතියක් පුරුදු කරොත් එයා නිවනට යනවා. දැවෙන ගතියක් පුරුදු කළොත් එයා දැවීම අතරට යනවා. සාධාරණයි. ප්‍රේත ගතියක් තිබුණොත් ප්‍රේත ආත්මවලට යනවා, යක්ෂ ගතියක් තිබුණොත් යක්ෂ ආත්මවලට යනවා, නිර ගතියක් තිබුණොත් නිරේට යනවා, දේව ගතියක් තිබුණොත් දිව්‍ය ලෝකෙට යනවා, බ්‍රහ්ම ගති කියලා කියනවා බ්‍රහ්ම ලෝකවලට යනවා. එතකොට ගති විමුක්ත වුණොත් අනනිවරට යනවා. ඒ ගති විමුක්ත කරගන්න හිතෙන්නේ පින්නතුනේ සංසාරේ නොයෙකුත් බාධක හිරියර ජීවිතයට පැමිණිලා, ලෙඩ රෝග ජීවිතයට පැමිණිලා, අනන්ත දුක්ඛන්දරාවන් වලට ජීවිතේ මුහුණ පාන සිද්ධ වුණාට පස්සේ තමයි තමන්ගේ හිතෙන්ම කියන්නේ අනේ හාමුදුරුවනේ ආයිනම් උපදින්න නැතුව ඉන්න එකම තමයි හොඳ කියලා කියනවා. හැබැයි ඉතින් තමන්ගේ කාය බලය, යෞවනත්වය, ධනය තීදී එහෙම හිතෙන්නේ නැහැ. උඩට අපි නිවන් දකින්නේ. නිරාපත් වෙනකොට, අසරණ වෙනකොට, වේදනාවලට පත් වෙනකොට මේ දැන් නම් නිවන් දැක්කනම් හරි කියලා. මේ විශ්වයේම පුදුම ක්‍රියාවලියක් නෙමෙයි පිනතුනේ. සතර ශක්තියෙන් ගැටෙන තැන ජීව ශක්තියින් පහළ වෙනවා. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ වායෝ කියලා විශේෂයෙන් මතක් කරන්නේ මේ ඔක්සිජන් සහිත මානවයාට මේ අපිට මේ හුස්ම ගන්න පුළුවන් ශක්තිය. මෙන්න මේ දේවල් ටික තියෙනවා. ජීවයට පවත්වන්නට අවශ්‍ය කරන හුස්ම, මේක හුස්ම රැල්ල, මේක අවශ්‍ය කරන දෙයක් කියලා තේරුම් ගත්තා. මේ ඔක්සිජන් අවශ්‍ය දෙයක්. මේක නැතුව පවතින්න බෑ. ඒකනේ අනිග්‍රහ ලෝකවල ජීවත් වෙන්න බැරි. නැත්නම් ඉතින් කාන්තාරේ වගේ වුණත් ඔය ගිහිල්ලා පැලක් හදන් ඉන්න බැරි. හුස්ම ගන්න පුළුවන් වුණා නම් හුස්ම ගන්න බෑනේ. හුස්ම ගන්න බෑ. මේ ජීව ශක්තියින් ඒ විදිහට සැකසෙනවා, හැදෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි දියුණුම සත්වයා හැටියට අපි මනුෂ්‍ය සත්වයා හැටියට ඉන්නවා. මතක තියාගන්න අපි මනුෂ්‍ය සත්වය කියලා අමුතු සත්තු జాතියක් නෙමෙයි. ඒ සත්වයම දියුණු නම් දියුණුකම තියෙන්නේ මොළෙන් විතරයි. ඒ මොළේ දියුණු හිට ගන්නවාද මේ කොණ්ඩේ පීරුවට මේ ෂර්ට් එක කලිසම ඇඳුම තමන්ගේ අයන් කරලා ඇඳගත්තට මේ දියුණුව සත්‍යය වෙන්නේ නැහැ. තමන් තමන්ම හඳුනා ගන්න ඕන නේද? තමන් තමන්ම හඳුනා ගන්න ඕන. අන්න එතකොට තමයි දියුණුව ජීවය වෙන්නේ. ඔක්කොම දන්නවා තමන් කියන්නේ කවුද කියලා හඳුනාගත්තේ නැතුනොත් තමයි ප්‍රශ්නේ. දැන් අපි වෙනතුන්ගෙන් අහන්නේ තමන් කියන්නේ කවුද? මොන සමහර වෙනතුන් දෙන උපදේශ මොනවා කියනවා? සතර මහා භූත කොටසක් තමන් කියන්නේ කවුද කියලා අහුවා. පංචස්කන්ධයක්, ස්වභාව ධර්මයේ කොටසක්, ස්වභාවික දෙයක් ආදි වශයෙන් උත් කියලා දෙනවා, කල්පනා කරනවා. ඒ අපි හරියටම හඳුන ගන්න ඕනේ යථාභූත ඥාන දර්ශනයෙන්ම අපි හඳුන ගන්න ඕන අපි කවුද කියලා. අන්න එතකොට තමයි තේරෙන්නේ පින්නතුනේ මේ හැම දෙයක්ම බෙදලා 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 අවසාන දුහුවිල්ලත් ඒකත් බෙදන්න වෙනවා. බෙදුවාම ඉතුරු නැතුව බෙදිච්ච තැන තමයි සත්ව පුද්ගලාත්ම දෘෂ්ටිය නැති වෙන්නේ. ඔබ ඉන්න ගමන් ඉතුරු නැතුව බදන් සතර මහා භූතයන්ට, ලෝක ධර්මතාවයට, ස්වභාවයට, ඔබගේ චින්තනය, ඔබගේ ශරීරය, ඔබගේ පංචස්කන්ධය බෙදලා දාන්න. ණය ටික ගෙවුවට පස්සේ මොකක්වත් නැහැ. දැන් අපිත් ණය වෙන්නේ එහෙමනේ. අවසානයේ රටේ වටිනාකමට වඩා ණය වෙනවා. ඊටවද රට දීලා තමයි නිකන් ඉන්න වෙන්නේ. දැන් ණය ටිකක් ගෙවන්න දෙනවා වරායක්, තව ටිකක් ගෙවන්න දෙනවා ගුවන් තොටුපළක්, කාපියක පාම් පිටි එකක්. උපකාරය දෙනකොට නිකන් දෙනවා කියලා කනවා. මේසු කාලා කාලා අවසානේ මොකද වෙන්නේ? ඔය ඇත්තන්ගේ ගෙවල් දොරවල් එක එක පාර ලියාගන්නේ. අර මොකද අර MC ද මොකද්ද කිවිසුම කියන්නේ ඒ වගේ එකක්. රටේක තීරුවක් ඒ වගේ ගෙවල් වල මිනිස්සු හිටියද ඒ මිනිස්සුන්ට ඔප්පු තිරප්පු යන්නේ ඒ තීරුවම මගේ කියලා ලියාගත්තාම ඉවරයි තේ. රටේ කියලා ලියාගත්තාම ඉවරයි. ඒ වගේ තමයි මේකෙත් ධර්මතාවය. ස්වභාව ධර්මයෙන් තියෙන ණය ටික ගෙවල උරුණාම අපිට ඉතුරු නෑ. ඒක ස්වභාව ධර්මයේ සිද්ධියක් නේ. ඒක පුජ්‍යලක සිද්ධියක් නෙමෙයි. මේ අවාසනාව කියන්නේ මේ පුජ්‍යලයෝ විසින් කරන අපරාධ වලට රටේ මිනිස්සු අඳිනවන එක. ඔය අඩුවට හාල් පොල් කාපුවයි විපාක. නොමිලේ යම් යම් දේවල් ගත්ත විපාක. මිනිස්සු අනාගතයේ උද්ඝෝෂණය කරන්න ඕන නොමිලේ කිසිවක් අපිට එපෝ කියලා. අන්න එහෙම මිනිස්සු මේ රටේ බිහිවෙච්ච දවසක තමයි මේ රට දියුණු වෙන්නේ. මං කියන්නෙත් ඒකයි. නොමිලේ කිසි දෙයක් මට එපා. මම ඔයත්තන්ට කරන සේවයක් තියෙනවා. සේවයට ප්‍රතිඋපකාර වශයෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කළාම ඇති. මට නොමිලේ එපා, පිනට එපා. මොකක් අතත පාකක් පිනට එපා. ප්‍රතිඋපකාරයක් වශයෙන් කළාම ඇති. ඉතින් මම හිතන්නේ මේ රටේ මිනිස්සුත් කවදක හරි නොමිලේ කිසිවක් අපිට එපා කියලා කෑ ගැහුවා නම් මේ රට දියුණු වෙනවා, මේ රට ණය වෙන්නෙත් නැහැ. පඩි වැඩි කරපන් කියලා නෙමෙයි කෑ ගන්න ඕන. ඩොලර් එක ස්ථාවර කරපන්. මේ රටේ ඉන්න මීහරත්ට තේරෙන්නේ නැහැ පඩි වැඩි වුණාට වැඩක් නැහැ ඩොලර් එක. පළයන් පඩි නම් ඕන තරම් වැඩි කරන්න පුළුවන්. සල්ලි මහ බැංකුවේ දෙනවා, අර මුද්‍රණාලයේ දෙනවා, සල්ලි අච්චු ගහ ගහ දෙනවා. සල්ලි අච්චු ගහ ගහ දෙනවා. හැබැයි මේ පාරේ ලක්ෂයට ගන්න පුළුවන් එක ඊළඟ පාරේ එකම ලක්ෂ 5ක් වෙනවා, 10ක් වෙනවා. ඔය වගේ රටක් තියෙනවා මේ රට. මේ කවුද හොචිමින් හිටපේ වියට්නාමේ කෑම පැකට් එක 275,000යි. ඈ සෑන්ඩ්විචස් එකක් 65,000යි. කලවරෙන්කෝ ඒ වුණාට ඒක ඩොලර් එකට කන්වර්ට් කරාම 275,000 කියන්නේ 2 ඩොලර්ස්. ඩොලර් දෙක තමයි ඔය 275,000. අනාගතයේදී ඔය පඩි වැඩි කරන ගොන් ක්‍රමයේ අරගෙන ගියාම මෝඩයෝ පඩි වැඩි කරනවා, පඩි වැඩි කරනවා කිව්වම චන්දනම් මනම් දෙනවා. දීලා මීහරක් වගේ හැමදාම එක තැන ලගිනවා. අපේ මිනිස්සුන්ට තේරෙනවා දැන් ඩොලර් එක තියෙන රටවල් වල මිනිස්සුන්ට පඩිය කීයද? දවසර ඩොලර් 50යි, ඩොලර් 100යි, මාසෙට ඩොලර් 10,000යි. ඉතින් මිනිස්සු කියයි ආ ඕගොල්ලන්ට ඩොලර් 10,000යි හම්බෙන්නේ, අපිට රුපියල් 50,000ක් හම්බෙනවානේ. ඩොලර් 10,000ක වටිනකමක්. ඉතින් ඒකයි වැඩි. ඉතින් ඔන්න ඔය බුද්ධිය තියෙන්න ඕන. පඩි වැඩි කරන්න එපා, ඩොලර් එක ස්ථාවර කරපන්. එතකොට පඩි ඕන්නේ නැහැ. ඈ නොමිලේ කිසිවක් අපිට එපා. එච්චරයි. අසරණ කමට කියන්නේ නොමිලේ දෙයක් ඉල්ලුවොත් දෙන්න මට තිබ්බනම් ඇති හොඳටම. ඖෂධේ වුණත් එච්චරයි. දැන් දේශීය ඖෂධ ටික නොමිලේ දුන්නා නම් තව කමන්නේ. දැන් මේ ඉංග්‍රීසි ඖෂධ නොමිලේ ලබා දීම නිසා මේ පෝෂණය කරන්නේ මොන රටද? අපේ රටද පෝෂණය වෙන්නේ? නෑ වෙන රටවල්. හෙළ වෙදකම නොමිලේ දීලා විදේශ වෙදකම සල්ලි වලටම දෙන්න ඕන. ඒතකොට විදේශ වෙදකම අඩු වෙලා හෙළ වෙදකම පාරම්පරික වෙදකම තමයි ගොඩනැගෙන්නේ. ඕක කතා කරන්න ගියොත් එහෙම දිගට මේ පැත්තම කතා කරන්න වෙනවා. ඒ නිසා ඒ කතාවත් ඇරලා දාලා මේ අපේ තියෙන ණය ටික ගෙවුවාම ඉතුරු නැති එක කල්පනා කරගෙන අනේකයි තියෙන්නේ. රටට ස්ථාවර බාරකරුවෙක් නෑ. කවුරුත් ආවා, අවුරුදු 6යි තියෙන්නේ. කාලා නෑවා, කෑවා, අත පිහදා ගත්තා. එංගලන්තෙන් ඇමරිකාවෙන් ගෙවල් දෙක තුනක් ගත්තා, බුස් ගාලා ගියා. මේක සෙල්ලම් මඩුවක්. නමුත් සෙල්ලම් මඩු නොවන රටවල්, ඒ රටවල්වල ස්ථාවර රජෙක් ඉන්නවා. ඒ රජා ඒ රට සෙල්ලම් මඩුවක් කරන්න දෙන්නේ. අද ඇත්තට වෙච්චදී මෙච්චර කාලයක් සෙල්ලම් බබාලා ඡන්දෙ දුන්නට හැමෝම ඇවිල්ලා මේක නිකන් බෝල ගහලා ගියා. එතකොට අපිට මොලයක් නැහැ. මේක ස්ථාවර රජ කෙනෙක් හදාගන්න ඕන, රජ පරම්පරාවක් තියෙන්න ඕන, දිගින් දිගට යන ස්ථාවර පරම්පරාවක් මේක ගැන අවධානයෙන් ඉන්නවා. දැන් අපි හිතමුකෝ ප්‍රජාතාන්ත්‍රිකවාදයක් තියෙනවා, දැන් තායිලන්තේ හැරී තියෙනවා. නමුත් රජෙක් ඉන්නවා. අර ප්‍රජාතාන්ත්‍රිකවාදයේ හරහා ඉහළින් රජෙක් ඉන්නවා. ඒ රජා දිගටම ඉන්න එක්කෙනා නිසා ඒ මිනිහා මේ රට ඒ රට විකුණන් කන්න දෙන්නේ නැහැ කාටවත්. මේකේ මේක විකුණන පෝස් එකේ දාගත්ත පැන්නා. ඉරි පස්සේ යන්න ඊළඟ ඡන්දෙන් දිනන එක ඊළඟ ටිකත් හදයි කියලා හිතන්නේ ඌ තනි ටික කාලා ගියා. බොහොම භයානක තැනක තියෙන රටක්, බොහොම අවිනිශ්චිත මිනිස්සු ඉන්න රටක්. එතකොට මොලේ තිබිලා තියෙනවද අපි මිනිස්සුන්ට? මොලේ නැහැ කියලා මම මිනිස්සුන්ට බනින්නේ නැහැ. මොකද එන්නත් ගහලා ඒ මොලේ විනාශ කරලා තියෙන නිසා. පොඩි කාලෙම ගහන එන්නත්වල අධික රසදිය සහිත එන්නත් වගේක් තියෙනවා. ඒව පොඩි කාලෙම ගහලා දැම්මට පස්සේ පොඩි කාලෙම මොලේ වුණට කියලා ගහන්නේ. මොලේ නැත්තර නැති වෙලා යනවා. මොලේ වුණ නම් අඩුවක් නැහැ මිනිස්සු. මොලේ නැතිකම නම් තියෙනවා. බොරු කියන්න ඕනේ, ඒ එන්නත් මටත් ගහලා තියෙන්නේ. මේ බොහොම වාරෙන් පොඩ්ඩක් ගොටු කොල කාලා ඔය නිමිති කාලා හදා ගන්න ඕනේ. ඔළුවෙන් හිටගෙන ඉඳලා ඒ දැන් ඒක තමයි පුදුම වෙන්නේ. මුන්ට මෙච්චර දරුණු වෙන්නත් ගහලා මුන්ට තාම පුළුවන් නේ අර චන්දමාක එක හරි හොයාගන්න. අර අලියා හරි මොකක් හරි පොට්ටු හරි තියෙන දෙන හොයාගන්න පුළුවන් නේ. දැන් ඒක ලොකු දෙයක් නේ. ඒ කියන්නේ ඒක හරියට තියෙන තැන හොයලා එතන කදිර ගහන්න පුළුවන් නේ. එච්චර හරි මොලේ තියෙන එක ඔච්චර වටිනවද? නැත්තම් ඕක හොයාගන්න බැරි මට්ටමට ගියා නම් එන ප්‍රශ්නයක් වෙනවා. ඒත් ඒකට හේතුව අපි රට ඔක්සිජන් හොදට බහුල රට. ඒ නිසා වෙනුදුර මොලේ නැති වෙන කොච්චර ගැහුවත් අර මේ ටිකක් ඔක්සිජන් නිසා මේ මිනිස්සුන්ගේ මොලේ වැඩිලා තියෙනවා. නැත්තම් පිළිතුර මේ කියන බනවල හැටියට මේ තියෙන ධර්මයේ හැටියට අපි මිනිසුන්ගේ මොලේ විනාශ කරේ නැත්තම් මේ රටේ ආර්ය ශ්‍රාවකෙක් නොවන කෙනෙක් හොයන්නයි අමාරු. ඇත්ත අහලා තියෙන අනුරාධපුර යුගයේ, පොළොන්නර යුගයේදී භික්ෂූන් වහන්සේලා අතර, ගිහියෝ අතර හොයාගන්න අමාරු කවුද? ආර්ය ශ්‍රාවකෙක් නොවන කෙනෙක් හොයාගන්න අමාරු. හැමෝම එක්ක සෝවාන් ඵලයට, සකදාගාමී ඵලයට, අනාගාමී ඵලයට, අරියත් ඵලයට පත් වෙලා ඉන්නේ. අපේ රට ආක්‍රමණ වලට ලක්ුණේ අපි සෝහාන් වෙලා අපි මේ වෙලා ඉන්නවා. අපි ආයුධ නිෂ්පාදනය කරේ නැහැ. අපි සටන් කලා පුහුණු වීම කරේ නැහැ. ඊට පස්සේ ඔය මොකද මොගල් අධිරාජ්‍යෝ හැරේ මේ ඇවිල්ලා දඩබඩ ගාලා ඔක්කොම කඩලා විසි කරලා විනාශ කරලා කුඩුපට්ටක් ගාලා ගියේ ඒකයි. ඒ නිසා අපි ධර්මයේ වගේම සතුරු බලවේගත් ලෝකේ තියෙනවායි කියලා ඒකටත් අපි තේරුම් ගන්න නුවණින් කටයුතු කරන්න ඕනේ. දෙවන්ද මෙහෙ හිටියත් තමන් මේ ළඟ ඉන්න කෙනා පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. අපි දන්නවද ඩූම් ගාන එකක් අරගෙන ඇවිල්ලා ඉන්නවද කියලා. ඒ නිසා පරිස්සමෙන් ඉන්න ඕන. නිකන් හැමෝම තම තමන්ගේ ඇස් දෙක පියාගෙන අනිත් ඕන එකක් කියලා ඉරලා ඉන්න එපා. ඉලෙන් ඉන්න ඕන. හොඳ හැසිරීම පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕන. එතකොට ඒක මමත්තේ නේද, සක්කාය දිට්ඨිය නේද කියලා බොන් කතා කතා කරන්න එපා. ඒ දර්ශනේ තියෙන වෙනම දැනග. මඩ සක්කාය දිට්ඨිය නැති එක හරි, නමුත් ලෝක මිනිසුන්ගේ සක්කාය දිට්ඨිය නැහැ කියලා හිතන්න එපා. මගේක මම නැති කරගන්න ගමන් සම්මුති ආරක්ෂාවත් Taman සපයා ගන්න ඕන. සම්මුති පරමාර්ථ කිසි වෙලාවක පටලවා ගන්න එපා. දැන් ධර්මයේ දැක්කාම කෙනෙක් හිතනවා නම් කෑම කන පිරිය අඩුවේ. එහෙම එකක් වෙන්නේ. ධර්ම අවබෝධය කළයි කියලා එහෙම එකක් වෙන්නේ. මට නෝනට තියෙන ආසාව අඩුවේ, මහත්තයට තියෙන ආසාව අඩුවේ කියලා. එහෙම එකක් වෙන්නේ. පොඩ්ඩක් වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. ඇයි වැඩි වෙන්නේ? මනසේ ආතති අඩු වුණාම, පීඩනය අඩු වුණාම හොඳට මේ ලෝක රස විඳින්න පුළුවන් හැකියාව ලැබෙනවා. මානසික ආතති තියෙන කෙනෙකුට, විකෘති තියෙන කෙනෙකුට රසවත් ලව් කරන්නත් බෑ, පෙම් කරන්නත් බෑ, මොකක්වත් කරන්න බෑ. මානසික ආතති නැතුව ගිහිල්ලා මනස හොඳ රටාවකට පැමිණියාට පස්සේ තමයි ඔය ලව් කරන්නත් පුළුවන්, පිම් කරන්නත් පුළුවන්, හැම එකම රසවත්ව කරන්න පුළුවන්කම ලැබෙන්නේ මානසික ආතති නැති වුණාට පස්සේ. එහෙමනම් ධර්ම අවබෝධය කරගත්තහම ආදරය, ප්‍රේමය, සැමදියාවන් වැඩි වෙනවා. දරුවන්ට තියෙන සෙනෙහස, ආදරය වැඩි වෙනවා, විද්‍යාත්මක වෙනවා. ඇයි පීඩණයෙන් ඉන්න තාත්තට දරුවන්ට ආදරය කරන්න පුළුවන්ද? දැන් හැමතිස්සෙම ස්ට්‍රෙස් එකේ ඉන්න තාත්තා කෙනෙකුට, අම්මා කෙනෙකුට දරුවන්ට දයාවෙන් කතා කරන්න, ඔවුන්ගේ හිත දිනා ගන්න, ඔවුන් එක්ක සරලව මේ විවේකීව කතා බහ කරන්න, මේ සෙල්ලම් කරන්න, දුවන්න පණින්න හරි එන්නේ. යට මනස රිලැක්ස්ද නැහෙනි? නෑ. දැන් මනස සංසුන් වුණාම මොකද වෙන්නේ? ඔවුන් එක්ක එන්ජොයි කරන්න, සතුට වෙන්න, කෑමක් හදාගෙන කාල සතුට වෙන්න, සතුට සිතින්, ප්‍රිය සිතින් කතා බහ කරන්න, සංචාරයක් යන්ට සම්පූර්ණ හිත නිදහස් වෙනවා. මිනිස්සුන් අතර තියෙන සහසම්බන්ධතා වඩාත් වර්ධනය වෙනවා. දැන් හැමදාම බීලා ඉන්න කනමදය වගේ ඉන්න, එහෙම නැත්නම් ඔළුවේ ස්ට්‍රෙස් පුරෝගෙන ඉන්න මහත්තෙක් ගෙදර ආවම පවුලි සම්බන්ධතාවයක් තියෙනවද? නෑ. බකමූණේ බස්සෙත් දැක්කා වගේ නෝනට බයක් හිතෙන්නේ. නමුත් ප්‍රියමනාප භාවයෙන් යුක්ත, හරි ප්‍රසන්න සිනහාවක් එක්ක, හරි දයාවෙන් පිරුණු මිනිසෙක් ගෙදර ආවන ආදරේ හිතෙන්නේ නැද්ද? ඕම ආදරේ හිතෙනවා. බොහොම ලෙන්ගතු වෙනවා. අර යකා වගේ ආවහම හිතනවද වැළඳ ගන්න? හිතෙන්නේ නැහැ. මේ ප්‍රියමනාප වෙන මිනිස්සයා වැළඳ ගන්න, සිප ගන්න හිතෙනවා. ඉතින් ඔන්න ඔක කියන්නේ ආදරේ වැඩි වෙනවා කියලා කියන්නේ. ධර්මය දැනගත්තාම, තේරුම් ගත්තාම, අවබෝධ කරගත්තාම ආදරය, ප්‍රේමය වැඩි වෙනවා. දයාව, කරුණාව වැඩි වෙනවා. මේ ලෝකේ ලස්සනට දකින්න තියෙන ස්වභාවය වැඩි වෙනවා පින්නතුනේ. ඊට පස්සේ මානසික පීඩනය නැති වුණාම ගෙදර ලස්සනට හදාගන්න කියලා හිතෙනවා. ගෙදර පිරිසිදුව තියෙන්න ඕන කියලා හිතෙනවා. මනස පැහැදිලි, පිරිසිදු නම් තමන්ගේ ආර්ථිකය කරගන්න ඕන කියලා හිතෙනවා. එතකොට ආර්ථික දියුණුවක් ඇති වෙන්නේ නැද්ද? ආර්ථික දියුණුවකුත් ඇති වෙනවා. එහෙම හිතෙනවා. දැන් විසාකාවට වගේ හිතෙනවා, මේ නිවන් දකින්න තව එකෙක් හදලා දාන්න ඕන, තව එකෙක් හදලා දාන්න ඕන කියලා හැදුවා. මම හිතන්නේ 30 ගානන්ත කොහෙද හැදුවා කියලා තියෙනවා බණ පොතේ. නිසා කව 30ක් කොහමද 16ක් 15 16ක් හදන්න නැති කියලා හිතන ඒ කියන්නේ එකෙක් හැදුවාම අනේ තව එකෙකුට නිවන් දකින්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා හැදුවා. අද ඉන්න උන්දලා හදයිද? ආ එතකොට සම්බාධකයි එතකොට මේ කෙලෙස් හැදෙනවා කියලා හිතනවා. ඒක කෙලෙස් නෙමෙයි. ස්වාමී භාර්යා සහ සම්බදතා කෙලෙස් නොවේ ඒවා. ඒක කෙලෙස් වලින් කරන්නත් පුළුවන් කෙලෙස් නැතුව කරන්නත් පුළුවන්. කෑම පෙරේතකමින් කරන්නත් පුළුවන් ආසාවක් නැතුව ගන්නත් තණ්හාවක් නැතුව ගන්නත් පුළුවන්. ඒකයි කියන්නේ පුදජ්ජනේකටත් දෙනෝ කෑම පිගාන බුදු කෙනෙකුටත් දෙනෝ කෑම පිගාන. ඒක කාටවත් හිතාගන්න බෑ. මෙයා මේක ලෝභ දේශ මොහ සහිත කනවද මෙයා ලෝභ දේශ මොහ රහිතව කනවද කියලා ඒක හොයාගන්න බෑ. ඒක තියෙන්නේ චේතනාවේ. කෙනෙක් කෙනෙක්ව බොහෝම සුහදව ආදරෙන් ලෙන්ගතුව උතුම් අදහසකින් වැළඳ ගන්නත් පුළුවන්. ඒ වගේම ඉතාම බාල තුච්ච අදහසකින් වැළඳ ගන්නත් පුළුවන්. ඒක තමයි ස්වභාවය. මේ චේතනාවේ ස්වභාවයක් තියෙන්නේ. ක්‍රියාවේ වෙනසක් නැහැ. චේතනාවේ පිරිසුදු භාවය උතුම් වෙනවා. දලයි ලාම හාමුදුරන් වහන්සේ වගේ අය ගියාම අනේ සමහර නළු නිළියෝ ඒ වගේ අය උන්වහන්සේට තියෙන ආදරය කොච්චරද කියනවනම් දෑත බදලා උන්වහන්සේව බදා ගන්නවා. මේ සුප්‍රකට නිළියන් එහෙම ආදී උන්වහන්සේ වැළඳ ගන්නවා. ලංකාවේ හිටියනම් දලයි ලාම හාමුදුරු දානෙකටවත් ගිහිල්ලා ඉවරයි. ඌය යකාර නිළියත් එක්ක බදාගෙන ෆොටෝ ගහුවනේ. ඕකට දන් දෙනවද? ඒ තමයි ආදරය. ඒ තමයි සෙනෙහස. මහත්තයට හොරෙන් නෙමෙයි ඒ වැරද ගන්න. මහත්තය ඉස්සරහින්දී. මහත්තය ළඟ ඉද්දී වැරද ගැනීම. අපේ රටේ ඉතින් මේ අසුබ දායකත්වයක් හැදුවට යුරෝපය සහ අනිකුත් රටවල්වල පූජ්‍යලයා වැරද ගැනීම කියන්නේ සාමාන්‍ය පිළිගැනීමක් නේ. සාමාන්‍ය පිළිගන්න ආකාරය. අපේ රටේ වැරදගෙන අහුනොත් තමයි වැඩේ. නිකන් ගන්න නේද? පවුලක් ඉවරයි. ඒ වෙනඳ ගන්න හැටියට නම් පවුල 100 දරයක් ඉවර වෙන්න ඕන. නමුත් අස්සයක් එන්නේ නැහැ. ඒක තමයි ඒ දෘශ්‍ය කෝණය. දැන් මේ ඉන්න අපේ මහත්තුරු ගෙන් ඇහුවාම ඔබ වෙන නෝන තව නෝන කෙනෙකුට හද්දක් දීලා තියෙනවා. හග් එකක් දීලා තියෙනවද කියලා ඇහුවොත් කියන්නේ මොකද කියන්නේ? අනේ අතුරුනේ අවස්ථාවක් ලැබිලා නැහැ කියයි. දුන්න නම් හොරෙන් තමයි දීලා තියෙන්නේ කියයි. නමුත් ඉදේශ රටකදී සුද්දෙක්ගෙන් ඇහුවාම ඔයා කී දිනකට හග් එකක් දීලා තියනවද? සිප ගැනීම වලදී අනේ මට මතක නැහැ. දකින දකින කාට දීලා තියෙන්නේ? ඒක තියෙනවාදී. මේ චින්තනයෙන් තමයි හැමදේම හිර කරන්නේ. ඒ නිසා මේ චේතනාවෙන් අවදිවන චේතනාව දකින සිත කියවන සිත හඳුනගන්න ලෝකයක් නිර්මාණය වෙන්න ඕන පින්නතුනේ. එහෙම නැත්තම් අපි මහා වෘත ගණයකට මේ හිර වෙලා පුදුම මේ තත්ත්වයක වාසය කරනවා. දැන් නම් මේ කාලේ හක් දෙන්නේ නැති එක හොඳයි. අත දෙන්නේ නැති එක හොඳයි. මොකද කොරෝනා තියෙන නිසා. ඔව් මේ හක් දෙන්න නෙමෙයි ඈත එනකොට දුවනවා දැන්. මේ හැම දෙයකම තියෙන චේතනාන්විත භාවය. චේතනාන්විත භාවය. ඒ නිසා කවදාවත් මේ වෘත වලින් හැඩ ගැහෙන්න ඕනේ නැහැ කිසි කෙනෙක්. චේතනාව හොඳ කරගන්න. චේතනාව ඍජු වෙන්න. ඥානය උදා වෙනකොට ඉබේම චේතනාව ඍජු වෙනවා, යහපත් වෙනවා, හොඳ වෙනවා කියන තුනේ. ternary චේතනාව හොඳ වෙනවා, යහපත් වෙනවා, ඍජු වෙනවා, අර්ථ සම්පන්න වෙනවා. එයා දකින්නේ ඉන්ද්‍රියන් තුල ඉඳගෙන නෙමෙයි. මොකද මේ ඉන්ද්‍රියන් තුල ඉඳන් දකින්නවා කියන එකේ තේරුම. ඒ ඉන්ද්‍රියන් වල ඉඳන් දකින්නවා කියලා කියන්න පිනොද තමන්ගේ මතකයන් තුලින් ලෝකෙ දිහා බලනවා කියන එක. මතකයේ තෙමෙද බලන්නේ? ඔව්. දැන් මේ දේශනාව වහන්නේ මතකේ නෙමෙයිද? මතකයන් හැම මොහොතකම අවදි වෙන්නේ. මේ කතා කරන වචනයක් වචනයක් ගානේ අවදි වෙන්නේ ඔබේ මතකය. මතකය කියන්නේ සත්‍යයක්ද? සත්‍යයක් නොවේ පෙර ඔළුවේ තියාගත්ත විදිය අවදි වෙනවා. හොඳ වචන කතා කරන නිසා සද්ද නැතු ඉන්න අපේ මතකයට අනුව හාමුදුරු හොඳයි, හොඳ වචන කතා කරනකම් හොඳයි. කුණු හර්ප දෙකක් කිව්වොත් වැරදි විදිහට මතකය ගිහිල්ලා තියෙනවා. සභාවක කියන්න හොඳ නෑ, ප්‍රසිද්ධියේ කියන්න හොඳ නෑ, පොදුවේ කියන්න හොඳ නෑ, ඒක නරක වචනයක් කියලා. මම හිතාගෙන ඉන්නේ දවසක මේගොල්ලෝ ටෙස්ට් කරලා බලන්න හරි කුණු හර්ප කියන්න ඕන කියලා. එහම කුණු හර්ප කියද්දි ඔබට වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන. කුණු හර්ප දෙයක් කියන්නද? මම දන්නේ නෑ. නෑ, අපි පොදුවේ සාමාන්‍ය පාවිච්චි කරන්න පුළුවන් දෙකක් දෙකක් තුනක් කියමු. බල්ලා කියලා කිව්ව ගමන් කාට හරි බයිනෝ ඔබට බල්ලා කියලා බයිනෝ, බැල්ලි කියලා බයිනෝ. ඔක තියා සාමාන්‍ය අඩු ගුණ හර්පයන්නේ. එතකොට සාමාන්‍ය මොකද දැනෙන්නේ? ඉතින් පින්නතුනි මම සන්තෝෂ වෙනවා. මගේ වයස අවුරුදු 15 16 දී මම අර කෙනෙකුට මුදලක් දීලා මම බැනුම් අහලා තියෙනනේ. මට බැනපන් කියලා කිව්ව සල්ලි දීලා. ඇයි මම ඒක එහෙම කරේ? මට මාව අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕන. මොකද්ද මොකද්ද වෙන්නේ මේ ඇතුලේ කියලා මට බයිනකම් බයින්න කියලා මම අහගෙන ඉන්න බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. මම අද ගොඩාක් සන්තෝෂ වෙනවා. එදා ඇතුලේ මගේ ඇතුලේ ඉඳලා තියෙනවා මේ මනෝවිද්‍යාඥයා. මම දන්නේ නැහැ. මම මේ ලොකු පොත් කියවල මේ දැනගෙන නෙමෙයි, නිකම් මට හිතෙනවා. ටිකක් මම අවුරුදු 15 16 දී තමයි වෙනතුනේ රේණුකාණි චන්දිමිල නායක හඳුනගේ පොත් ටික ඔක්කොම කියෙව්වේ ඒ කාලේ. වෙන පොත් තිබුණේ හරි කියවදි හරිම රසවත් සහ තාම මේ මහා පුදුම භාෂාවකින් ලියලා තියෙන මේ පොත්. මේ පොත් කියවපු හැමෝම එක්ක මහන වෙන එක ජීවිතය අනිවාර්යෙන් ආධ්‍යාත්මිකමයි. එතකොට මේ හිත පිළිබඳව හොයන්න පටන් ගන්නවා. මේ අභිධර්ම පොත් ටික කියවන මහසගේ පොත් ධර්ම කියවමි. එතකොට අධ්‍යයනය කරනවා. ඉතින් දැන් ඔබ හිතන්නේ මට බනින්න එපා කියලාද? නෑ, බනින්න දෙන්න ලෝකේ අයට. නින්දා කරන දේ නින්දා කරනකොට බයිනකොට මේක දිහා බලන්න. දැන් නේද? ඒ සමහර හාමුදුරුවෝ ඈතින් ඉඳගෙන අර මාධ්‍යයන් වල එහෙම අපිට බැනීමේ අර්ථය ඒක අපිට බනින්න ඕන එක නෙමෙයි ඒ කරන්නේ. ඒ කරන්නේ දායකයා බිඳවන එක. හොඳට මතක තියාගන්න. මට බයින්න ඕන, මගේ ඉස්සරහට එළ බයින්න බෑ. ඒ කරන්නේ දායකයා බිඳවන එක. ඊට පස්සේ මම ඒක සරට කතා කරන්නේ ඔබේ තියෙන වැරදි අවබෝධය නිවැරදි කර දීම සඳහා තමයි. ඒගොල්ලන්ට එම් පැහැදිලි කරලා ආයි මම මේ විවේචනයක් කරන්නේ. එහෙම නැත්නම් මට අදාළත්වයක් නැහැ එහෙම කරන්න. මොකද මේ අහිංසක මනුස්සයා නොමග යවන එක වළක්ව ගන්න ඕන. එහෙන දුරකථනාංකේ තියෙනවනේ අරගෙන කතා කරපියකෝ මට. ඔය හැම පොතකම මගේ අංකේ ගහලා තින්නේ. يعني අංකයක් තිබුණ නැහැ, දුරකථනාංකේ අපි දැක්කේ නැහැ කියන්න බෑ. හැම පොතේම තියෙන දුරකථනාංක අඩුවක් පාඩුවක් තියෙනවනේ මම කතා කරා. එතකොට මගෙන් අහගන්න පුළුවන් හොඳ ලුණු ඇඹුල් ඇතුව. හදා කරන්නේ ඒකට අදාළ තර්ක බුද්ධිය උපදින්න බෑ කතා කරන්න. එහෙම කතා කරන්නේ නැහැ. එහෙම ශක්තියකුත් නැහැ. තර ಗುಣමගුකම් සිද්ධ කරනවා. එතකොට අහිංසක මේ නිවන් මාර්ගට යන්න ඉන්න මිනිස්සේ මේ අසරණ වෙලා නැවතත් ගස් වටේ කෙරෙහි කෙරෙහි චෛත්‍ය වටේ කෙරෙහි කෙරෙහි චෛත්‍යයට රෙදි අඳඳ ඉන්නයි තියෙන්නේ. පහන් කෝටියක් පත්තු කර කර හරි මල් කෝටියක් පූජා කර කර හරි ඉන්නයි තියෙන්නේ. අනේ එහෙම කරන්න ඕන. මම නම් කරන්නේ මල් කෝටියක් ලක්ෂයක් නෙමෙයි. මම නම් හිතේ මහා පෘථුවේ බන්දේශීක දේල බුදුහාමුදුරන්ට පූජා කරනවා. ආයි මේ පන්තල පූජ කරන අය මේකයි මල් දාහ පූජ කරන අය කියලා නෙමෙයි. මොකද මට බුදුහාමුදුරුව වෙනුවෙන් දෙන්න දෙයක් නෑ මුළු ජීවිතේම, මුළු සංසාරේම. මොකද හේතුව මේ සංසාරේ අනන්ත අප්‍රමාණව අපි දුක් විඳින අපිව මේ දුකින් ගලවලා දෙන මාර්ගයේ වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය. ඉතින් උන්වහන්සේට දෙන්න කියන්නේ මුළු සංසාරේම මුළු හැම ගහකම පිපෙන මල් උන්වහන්සේට පූජා වේවා. දැන් කටල ගැනලා පූජ කරන මේ ලෝකේ මේ දැනුත් පිපෙන මල් බුදුරජාණන් වහන්සේට පූජා වේවා. එනිසා බිනතුනි මේ ඒ ඒ ඒකට පූජා පවත්තලා අපිට නෙම කරන්න බෑ. බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා පවත්තලා ඒක අවසන් කරන්න බෑ. වහන්සේලා බලාපොරොත්තු වුණේ අපිට පූජා පවත්තපත් ඉන්නක නෙමෙයි, උන්වහන්සේ දේශනා කරපු මඟ අපි දකින්න එක. ඒ මඟ දකින්න ඕන. බුදුහාමුදුරන්ගේ මඟ යනවායි කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ පිටින්. මිනිසුන්ට පේන සංවර භාවය, පේන පිළිවෙත්, පේන පිළිවෙත් වැඩක් නැහැ පිළිතුරේ. කාටවත් නොපෙනෙන ආධ්‍යාත්මික පිළිවෙතයි වැදගත්. එයා රවුල් වවාගෙන හිටියද, තොප්පියක් දාගෙන හිටියද, කළු ඇඳගෙන හිටියද, සුදු ඇඳගෙන හිටියද, දුප්පත් පැලක හිටියද, මහ මාලිගාවක හිටියද, අදාළත්වයක් නැහැ. මේ කාටවත් නොපෙනෙන ආධ්‍යාත්මික යන මාර්ගය වැදගත්. මේ කටින් කතා කරන වචනයවත්, මේ හිමින් ඇවිදින එකවත්, හැසිරෙන එකවත් වැදගත් නැහැ. එයාගේ හිත කොහෙද තියෙන්නේ? ඉතාම දුෂ්ට මිනිස්සු දැකලා තියෙනවා සොඳුරු වචන වලින් කතා කරන මම. ඔබ දැකලා නැද්ද? අම්මෝ මහා පාල කතා කරන සොඳුරු වචන. අම්මෝ දුෂ්ටයෝ. ඉතාම සැර පරුස මිනිස්සු දැකලා තියෙනවා රත්තරන් හදවත් තියෙන. ඒ වගේම දැකලා තියෙනවා සොඳුරු සිතක් තියෙන සොඳුරු වචන කතා කරන. හැබැයිනු සරස්පරුසයි, සැබැයිනු සරපරුසයි. ඔය බුදුහාමුදුරු අඳුන්නලා දෙන්නේ මේ සර්පය වගේ කියලා. සමහර සර්පයෝ ඉන්නෝ එවලට නෑ කෑවහම සර පස්සේ සරයි. සමහර සර්පයෝ ඉන්නෝ එවලට සරයි කෑවහම පස්සේ සර නෑ. සමහර සර්පයෝ ඉන්නෝ එවලටත් සරයි කෑවොත් පස්සේ සරයි ඒක. සමහර සර්පයෝ ඉන්නෝ ඉවලටත් සැර නෑ පස්සෙත් සැර නෑ. ඔය තමයි සර්පයෝ වගේ මිනිස්සුන්ගේ ඇති බුදුහාමුදුරු පෙන්වන දෙන දේවල්. මුල් සමාජ විද්‍යාව ලෝකය පිළිබඳව තව අඳුන ගන්න වෙන මොකවත් තෝරන්නේ නැහැ. බණ පොත් ටික හරියට කියව ගන්නවා නම් බලනවා නම් හොඳයි. ඉතින් මෙතන බණ පොතේ එක එක සූත්‍රයක් කියා දෙන තැනක් නෙමෙයි, සමස්ත සම්බුද්ධ ශාසනයේ අර්ථය විවරණය කරන තැන. අවදි කරගන්න අවස්ථාව සලසලා දෙන තැනක් මෙතන. ඉතින් මේ වචන එකකවත් ඇත්ත නෑ. මේ වචන වලට වඩා ඔබින් බලන්න හැමතිස්සෙම අපි විනෝතුන්ට මතක් කරනවා. වචනයක් තුල ඇත්තක් නෑ. මේ ආකල්ප අවදි කිරීමක් විතරයි වචන වල සිද්ධ වෙන්නේ. සංකල්ප අවදි කිරීමක් විතරයි, දෘෂ්ටි අවදි කිරීම විතරයි සිද්ධ වෙන්නේ. දෘෂ්ටිගත කරන්න පුළුවන්, දෘෂ්ටි අවදි කරන්න පුළුවන් වචනේ. ඒක හොඳට තේරුණාද වෙනතුනේ? දෘෂ්ටි අවදි කරන්න පුළුවන්, දෘෂ්ටිගත කරන්න පුළුවන් වචනෙන්. ඔච්චරයි කරන්න පුළුවන්. කාලෙම ඔබ වචනත් එක්ක ජීවත් වෙනවා නම් ওই දෙක තමයි කර කර ඉන්නේ. ඊට වැඩි දෙයක් කරන්න පුළුවන් නම් මට කියන්න. වචනයෙන් දෘෂ්ටිගත වෙනවා සහ දෘෂ්ටි අවදි කරනවා. හැමදාම ඔබ අලුතෙන් දෙයක් තැම්පත් කර ගැනීමයි. ඔව්. දැන් අපි ඔබට කියනවා ආවර්ජනා ශක්තිය සහ ස්මරණ ශක්තිය. දරා ගැනීමේ ශක්තිය සහ මතක් කර ගැනීමේ ශක්තිය. ඔය දෙක තමයි තියෙන්නේ බිනෝස්සේ. ඉතින් මේ අපි කරන්නෙත් ඒකම නะ. අපි එතනින් එහා ගමනක් නැහැනේ. අපි ඊට වැඩි දෙයක් හඳුන ගන්න ඕන. ඒකට කියනවා මහා ප්‍රඥාව. ප්‍රඥාව තියෙනවා, මහා ප්‍රඥාව ලෙඩෙක් දිහා පෙන්නතුනේ වෛද්‍යවරයෙක් වශයෙන් බලන විදිය ඉගෙන ගන්න. දැන් වෛද්‍යවරුත් ඉන්නවනේ මෙතන, කොහොමද වෛද්‍යවරයෙක් බලන්නේ? දැන් වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ එයා කැස්සට බෙහෙත් විතරක් දැනගත්තාමද? උනට විතරක් බෙහෙත් දැනගත්තාමද? එහෙම නෑ. සමස්ත පෘථුල දැනුමකින් තමයි ලෙඩා දිහා බලන්නේ. දැන් නම් ඉන්න දොස්තරවරු ලෙඩා දිහා බලන්නේ තියෙන අය මොකද ලෙඩේ ගැස්? මේ ගුලිය ලෙඩාට කක්කල් ගැස්සද දන්නෙත් නෑ. පොඩ්ඩක් බලපිය මූණ දිහා, සුදු මැලි වෙලාද, ඇස් කළු වෙලාද, දිව අව පැහැගැන්ලද, තොල් වේලිලාද, නිය කහ වෙලාද, ඇඟ වේලිලාද, කුෂ වෙලාද, මේ මනුස්සගේ වයස ගියද? මොකුත් නෑ. ගේට්ටුවෙන් එනකොට මොකද ලෙඩේ කිවලි වයි ඉන්නවනි 50ක් විතර බෝලෙමි. නෝන ගෙදර එන ගමන් බඩු ටික අරන් වරෙන් කියලා බිල්ල දීලා දියෙන්නේ. මූට යන්න ඕන. මූ හනි ලියනවා මෙයා. එහෙම නැති වෛද්‍යවරු ඉන්නවා. ඉතින් ඒ නිසා වෛද්‍යවරයෙක් වශයෙන් බලනවා වගේ, හොඳ වෛද්‍යවරයෙක් වශයෙන් ලෙඩෙ දිහා බලනවා වගේ අපි ලෝකෙ දිහා බලන්න ඕන. ධර්මයේ කියන්නේ මෙන්න මේකයි කියලා එකක් නම් කරන්න නැතුව මහා දැනුමකින්, මහා අවබෝධයකින් මේ සමස්ත දේශනාවන්ම ගොනු කරගෙන ඒ අවබෝධාත්මක ශක්ති ගුණයකින් තමයි මේ ලෝකෙ දිහා, හිත දිහා, කාරණේ දිහා, ප්‍රශ්නයක් දිහා බලන්නේ. එහෙම නැත්නම් ඉතින් මේ අර දැන් සමහර දැන්වල අපේ හාමුදුරුවෝ මෙහෙමත් ඉගෙනනවා, සිතුවිල්ලක් එනකොට අනිත්‍යයි. ඒ කියන්නේ එක වන් එකමයි. ඒ කියන්නේ පැනඩෝල් විතරයි. ඕන ලෙඩෙක් ආව පැනඩෝල් බීපන්. ආයි කැස්ස පැනඩෝල් බොනවා. බඩ යනවා ඒකට පැනඩෝල් බීපන් කියලා පැනඩෝල්ම ලියනවා වගේ තමයි. පැනඩෝල් හරි පැරසිටමෝල් හරි ඒක වේතක් ලියනවා. එහෙම හිටියව ගන්නවනේ. එහෙම භාවනාවල් වලට අපේ පින්නතුළු සමහර අය ගියා. මොකද මේ මේඩිය සිතිවිල්ලකට අනිත්‍යයි. අනිත්‍යයි. ඔහොම කිව්වම හරියනවද? එතකොට හැම දෙයකටම පැරසිටිමෝල්. එහෙම නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ මහා ධර්මස්කන්ධේ මේ මහා ධර්මයෙන් මේක දිහා බලන්න බින්න තුනේ. වෛද්‍යවරයෙක් කියන්නේ අර එක වේතක් ලියන මනුස්සේ වේවිනේ. ඒ වගේ තමයි. හරි සමස්ත සිත පිළිබඳව පුළුල් අවබෝධයකින් බලන්න තියෙන එක මේක මේක පටු කරලා ගොනු කරලා හිර කරලා මේක බලලා හරියන්නේ නෑ. දැන් මේක වෙනස් කරගන්න ඔබ ළඟ මේ දෝෂේ තිබ්බනම් හැමදෙස්සෙම බැලුවම පැරසිටමෝල් ලියලා හිටියනම් අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ මේක හරි පුළුල් මහා පරිණත බුද්ධියකින් බලන්න පුරුදු වෙන්න මනස හා ලෝකය පිළිබඳව. එතකොටනේ ප්‍රශ්න විසඳෙන්නේ. නැත්තම් ඉතින් එයා හිතාගෙන හිටියොත් සිතුවිලි නැතුව ඉන්න එක තමයි බුද්ධ ආගම. මුකුත් ආසාවල් නැතිව ඉන්න තමයි බුද්ධ ආගම කියන්නේ. මොකටවත් ආසා නැති වෙන්නේ ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකටවත් ආස නැතිව ඕන තරම් ඉන්නවා. තේරුණා? ඔය ඇමසන් වනාන්තරයේ ගිහිල්ලා මිනිස්සෙකුට සුද්දෙන් දෙනවා මේ ඩොලර් 100ක්. මගේ වීඩියෝ එක දැක්කොත් වෙනසුත් ගාලා පෙන්නන්න හරි බුවා. ඒ මාසෙ මෙන් බලනවා. මේ ඇමසන් වනාන්තරේ ඉන්න වැද්දෙක්. මම බැලුවා. විසිකල්ල දැම්මා. ඇයි? දැන් ඔයාටත් දුන්නු ඩොලර් 100ක් අතර. අනේ තැන්කියු ඔයා වගේ රත්තරනේ මිනිස්සෙක් ඉන්නවද බලන්න අපි ගැන හිතුවා. කියලනේ මං හිතුවේ නෑ ඒකනේ ඔච්චර උදා මේ බැලුවා කිසිත් ආසා නැත ටික ගාලා ඉසි කරා ඌ දන්නේ මොනවද දුන්නේ කියලා ඊට පස්සේ මිනිහා කර වැඩේ සුද්ධ මේ ලයි මෙන්න අපි දකින්න එකක් අපිට ඕන එකක් තියෙනවා ටක් ගාලා මිනිහා එක ගත්තා අරගෙන ඊට පස්සේ මිනිහත් ගාලා බැලුවා ඕ මේක යනවා ගින්දර යනවා හරිෂෝ අපිට අවශ්‍ය දෙයක් ටිකක් ගින්දර පත්තු කරගෙන අමාරු වැඩක් නේ ලී කැලි අතුල්ලන නිගන්නේ මේක හරි සරල තාක්ෂණයකින් එනවා ගින්දර ඒ නිසා අර ඇමසන් වනාන්තරයේ මිනිස්සු වගේ මේ ආසාවල් නැති මිනිස්සු වන තරම් ලෝකේ ඉන්නව මොකට ආසාවක් නැති වුණා කියලා නිවන් දකින්නේ නෑ හොඳට ආසාවල් භුක්ති විඳය තමයි මේ සාසනය හොඳට නිවන් දැකලා තියෙන්නේ. රජවරු කියන්නේ හොඳට ආසාවල් භුක්ති විඳපු අය. ඊට පස්සේ ජීවිතේ ඔය අම්බපායල්ල කියන කට්ටිය වේවා පටාචාරල වේවා භුක්ති විඳින්න ඕන හරි ඔක්කොම භුක්ති විඳලා විඳින්න දැනගත් එකම විඳවනෝ විඳවන්න දැනගත් එකම මේ විඳීමේ නිදහස් වෙන්නත් දන්නවා. නැත්තම් විඳින්න දන්නේ නැති කෙනෙක් මේකට මේ නිවන හොයා ගන්න බැහැනේ. විඳින්න දන්නේ අවේදිත බවත් හොයාගන්නේ ලෝකේ තියෙන ඉහළම විඳීම. ලෝකේ තියෙන ඉහළම විඳීම නොවිඳීම. ඒක හොයාගන්නේ මේ විඳින්න දන්න කෙනාමයි. දැන් ප්‍රභාකරන් බණ ඇහුවා නම් නිවන් දකින්න. ඔසාමා බින් ලාදන් බණ ඇහුවා නම් නිවන් දකින්න. හිට්ලර් බණ ඇහුවා නම් නිවන් දකින්න. ඇයි සුළුපටු බුද්ධියක්ද තිබ්බේ? කොච්චර දෙයක් හැන්ඩල් කරන්න මොලයක් තිබ්බද මේ මිනිස්සෙට? බණපදේ හවුන්නේ කරට. අඟුලිමාලද බණ ඇහුණා නිවන් දකින්න බල නැත්තම් තව මිනිහ මරනවා. ඉතින් ඔය අඟුලි මාල්ල වගේ මිනිස්සු ටිකක් ගෙන නම් කිව්වෙත් අපි. ඒ වගේ කුරේ. මේ බුද්ධියක් තියෙන. මේ බුද්ධිය හරි පැත්තට භාවිතා කරන්න ඕනේ. විඳින්න හැකියාව තියෙන ඕනේ. ඒ විඳින්න පුළුවන් හැකියාව එයා ධර්මයට පුරුදු කරනවා. දැන් අපිට මේ මොලෙන් මේ ධර්මය සහ මේ ඥානණය නිගමවත් අපි යෙදෙවන වෙන පැත්තකට ඒකිනුත් උපරිමේ යනවනේ ඔන්න එකයි වැඩේ. ඒ පැත්තට යනවා. ඕනම කෙනෙක් එහෙමයි. යම් කිසි ශක්ති ස්වභාවයක් තියෙනවා. ඒ ශක්ති ස්වභාවය හරියට කළමනාකරණය කරන්න ඕන. හරියට ධර්මයේ කෙරෙහි ඒක යොමු කරගන්න ඕන. එතකොට ඒකෙන් එයා ඉස්සරහට යනවා. අපේ රටේ ඉතින් මොනම දෙයක් කරන්න බෑනේ. ඉස්සරහට කරන්න ගියාම ඉතින් මේ කියනවා ඔය සැප සම්පත් හොයන්න යනවා. ඒ ඇති ඒක ලොකුම වරදක්. සැප විඳීම බරපතල වරදක්. හාමුදුරුවෝ කියන්නේ සැප විඳිනවා කියලා කිව්වොත් එහෙම ඉවරයි. ඒ සැප විඳිනවා කියලා කිව්ව සන්තෝෂ වෙන අනේ කොච්චර එකක්ද අපේ හාමුදුරුවෝ සැපෙන් ඉන්නවා කියලා අහන්නත් ලැබීම සන්තෝෂය. මේක කොහේම නේ ඇත්තද ඕක සැප විඳිනවද? හිලිරිසහ කරනවා. මට නම් කිව්වොත් අන්න මුන් මාර සැප විඳින්නේ කියලා කිව්වොත් මම හරි සන්තෝෂ වෙනවා. කවුරු හරි සැපෙන් ඉන්නවා කියලා මට ආරංචි වුණොත් එහෙම අර ඔයගොල්ලන්ගේ බන අහපු ගැන හරි සන්තෝෂ මාර සැප විඳගෙන ඉන්නේ මිනිස්සයා දැන් ගෙවල් දොරවල් හදාගෙන මේ අර පරණ නෝන අයින් කරලා අලුත් නෝනගෙන ගුදියනල්ලා හරි සැපෙන් ඉන්නේ. මම කියනවා අනේ සාදු නැත්තම් නෝනලා දෙන්නේ තුන්දෙනෙක් නඩත්තු කරනවා හරි කියලා. ඒක මම හරි සන්තෝෂයි. මොකද මේ කාන්තා ජනගහනේ වැඩි දෙන්න තුන්දෙනෙක් නඩත්තු කරන්න හැකි මිනිස්සෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒක ගොඩක් වැදගත් දෙයක්. ජාතියට සෑහෙන සම්පතක් ඉෂ්ට කරනවා කියලා. වරදක් තියනවාද අනිත් අයත් අමනාපයක් නැත්තම්? ඒ කිසි වරදක් නැහැ. දැන් කොසෝ රජුරු ඇවිල්ලා හැමදාම ප්‍රශ්න අහලා එහෙ මේ යනකොට මේ බුදුහාමුදුරු කොයි වෙලාවකද එළිවෙන්නේ නැහැ නේද? දූපිය මෙතන එනවා අන්තපුරේ පැත්තේ ගිහිල්ලා. ඌ බණ අහන්න එන්නේ අන්තපුරේ ඉඳලා බණ අහලා යන්නේ අන්තපුරේට. දැන් වරදක් වුණා නම් එමහා අපු බුදුහාමුදුරු කිව්වා මේ හොඳ නැහැ දැන් බුදුහාමුදුරු හම්බෙච්ච වෙලාවේ අන්තපුරේ යන්නේ කියලා. එහෙම බුදුහාමුදුරු එපයි කියලා නෑ ඒක. ඒ පස්සේ නැති කුසල රජතුමා හරි ලස්සන ප්‍රශ්න අහනවා. ඒ කුසල සංයුත්ති කියලා වෙනම එකක් තියෙනවනේ යාගේ ප්‍රශ්න අහන ඒවා. හැම තිස්සෙම අහනවා. ඒක වෙලාවක කියන බුදුරජාණන් වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයක්. මගේ රාජ සභාවේ දඬුවම් දෙනවා මම කෑ ගහන අයට දුස් කියන මේ බාධා කරන අයට උසාවිය වගේනේ. මම කී පාරක් නම් මිනිසුන්ට නිහඬ වෙන්න කියලා කෑ ගහන්න එපා කියලා අණ කරනවද කියලා අහනවා. ස්වාමීනි රාජ සභාවේවත් ඇති ආශ්චර්යයක් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුළ තියෙනවා. මොකද්ද? එක සැරයක්වත් කියන්නේ නිහඬ වෙන්න කියලා. මිනිස්සු මීන් ගාන හඩක් නැතුව වරටි ගහගෙන ඉන්නවා. ඒක පුදුම ආශ්චර්යයක්. ඒ ආශ්චර්යෙ මෙහෙත් නැද්ද? ඒ රාජසභාවේ නැති ආශ්චර්ය මෙහෙත් තියෙනවා. ඒ රාජසභාවේ නැති ආශ්චර්ය මෙහෙත් තියෙනවා. හැම තිස්සෙම හරි විචාරශීලීව මේ කොසල් රජතුමා බල්ලා තියෙන්නේ. වෙනත් ආගමිකයෝගේ ඒ පූජකයෝ මේ කෙස් රැවුල් වවාගෙන ඇඟේ අලු ගාගෙන වස්ත්‍රව අප්‍රියව අප්‍රසන්නව දිරාගියපු කුෂ ශරීර ඇතුව ඉන්නේ. ඒත් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේ පුන් සඳ වගේ බැබලෙනවා. ලස්සනයි, හිනා වෙලා ඉන්නෝ, ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ඉන්නවා. ඒක හරි ආශ්චර්යයක්. ඒක හරි ආශ්චර්යයි. අනිත් අයගේ ගහර බැලුවාම ඒගොල්ලෝ ඉන්නේ එහෙම නැත්තම් පීඩා තත්ත්වෙන් ඉන්නෝ, මානසික ආතතියින් වලින් ඉන්නේ. ඔබ වහන්සේගේ ශ්‍රාවකව හරි ප්‍රබෝධයෙන් ඉන්නෝ, සතුටෙන් ඉන්නවා, ප්‍රසන්නව ඉන්නවා. ඒක හරි ආශ්චර්යයි. ඒ වගේ අපේ දායකයොත් එහෙම වෙන්න ඕන. තමන් ධර්ම අවබෝධ වුණා කියලා ගෙදරට පෙන්නන්න ඕන මම මාර්ගඵලලාභී කියලා කෑ ගහන්න එපා ගෙදර ගිහිල්ලා. තමන්ගේ ආශ්චර්ය පෙන්නන්න ඕන. තම වෙනතට වඩා පිළිවෙලයි, වෙනතට වඩා ලස්සනට ඉන්නවා, පිරිසුදුව ඉන්නවා, හරි වචන හරියට ප්‍රශ්න වලට මුහුණ දෙනවා, හරියට ප්‍රශ්න විසඳනවා. ජීවිතේ පෙන්නන්න ඕන තමන් අර්ථයෙන් තමන්ගේ අවබෝධය පුළුවන් තරම් පෙන්නන්න ඕන. ඍජුව ඉන්නවා, අවංකව ඉන්නවා. දැක්මක් ඇතුව, දර්ශනයක් ඇතුව ඉන්නවා, දෘෂ්ටිගත නොවී ඉන්නවා, මානසික ආතති කනස්සල්ලවල් නැතුව ඉන්නවා, අවමයෙන් ඉන්නවා. ඒවයි මෙන්න මේව ප්‍රායෝගිකව පෙන්වන්න ඕන කරන ධර්මතා පෙන්වතුනි. කවුරු හරි මේ දේශනාව සංකල්ප ගණයට ගොනු කළොත් ඔවුන් එක එක සංකල්පවලට මේව ගොනු කරයි. අපි මේක පින්නතුනේ මේ දේශනාව තුළ කිසි වෙලාවක කාම සුකල්ලිකාන යෝගී අනුමත කරන්නෙත් නැහැ, අත්තකිල මතාන යෝගී අනුමත කරන්නේ නැහැ. මේ රටේ ඉන්නෝ ධනවති යම් යම් පැලැන්තියක් ඉන්නවා, ඒ මිනිස්සු හොඳට බීල කාල නටලා එලොවක් මෙලොවක් නැතුව ඉන්න මිනිස්සුත් ඉන්නවා. දැන් ඒක අපේ අනුමතයිද? නෑ, අපි ඒක අනුමත කරන්න. ඒක නිකම් පිස්සු නැටිල්ලක්, පිස්සු රසවින්දනයක් විතරයි. ඒ මනුස්සයගේ මුලා වූ රසවින්දනයක් විතරයි. මේ ඥානය උසස් කර ගැනීම, සිත උසස් කර ගැනීම තමයි අපි අගේ කරන්නේ. කෑම්බීමට තහනමක් ඇත්තෙත් නෑ, අනුමැතියක් ඇත්තෙත් නෑ. පැවැත්මට තහනමක් ඇත්තෙත් නෑ, අනුමැතියක් ඇත්තෙත් නෑ. ඒක පැවැත්මේ සම්මුතියක් තියෙන, ඒ පැවැත්මේ භාවිතාව කරන්න භාවිතා කරන්නාගේ තියෙන ඥාන පරිමාණය සහ ස්වභාවය අනුව. චේතනා පාරිශුද්ධත්ව උසස් වීමක් තමයි එතන තියෙන්නේ. දැන් එහෙනම් ඔයත්තන්ට කරන්න කිව්වේ මොනවද? මම නොකරන්න කිව්වේ මොනවද? උත්තරය දෙන්න. කරන්න කිව්වේ මොනවද? නොකරන්න කිව්වේ මොනවද? ඔව්, හොඳට යමක් කම බණ අහපු අය පොඩ්ඩක් තියෙනවා මොලේ අදිලා. හේයන්ද කියනවා හාමුදුරු කරන්න කිව්වෙත් නෑ මොකක්, නොකරන්න කිව්වෙත් නෑ මොකක්. ඒක තමයි ඇත්ත පින්නතුනේ. සන්තෝෂයෙන් පුළුවන් උත්තරයක් දෙන්න පුළුවන් හැකියාව තිබිච්ච අය. කරන්න කිව්වෙත් නෑ මොකක්, නොකරන්න කිව්වෙත් නෑ මොකක්. තේරුම් ගන්න සියල්ල, යථා අවබෝධය කරගන්න සියල්ල. ඊට පස්සේ අපිට ඇලෙන්න දෙයක්වත් නෑ. ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන්. එතකොට මම ඔයත්තන්ට කරන්න මොනව හරි කිව්වනම් ඒකේ ඇලීමක් ඇති කළා වෙනවා, නොකරන්න මොනව හරි කිව්වනම් ගැටීමක් ඇති වුණා වෙනවා. එහෙනම් මම කරන ඒවයි නොකරන ඒවයි ටික ටික අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා කරන නොකරන ගානට ගෙනල්ලා මොකක්වත් නොකරන තැනට ගේනවා. ඒ වචන ටික තේරෙනවද? පින්නතුනේ නිවනක් කියන දෙයක් අහලක මායිමක නැති කාලේ බොහෝම අසීරුවෙන් බැනුම් අහගෙන මේ රටේ ගිහිව පැවිද්දෝ කීප දෙනෙක් මේක මහා බුදුම විදියට අසිරිමත් විදියට මතු කළා. ඒ ඇත්තු බෝසත්වරු ඇත්තන්ට කොහේ හිටියත් මේ නිවන මතු කරලා ආරක්ෂා කරපු හැම දෙනාටම අපගේ නමස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ අපි අසරණ වෙලා වගේ හිතර දැනෙනවා කියන ඒ ගීතය නිරන්තරයෙන්ම හැම මනුස්සයෙගෙම හිතේ කියවෙද්දී අප අසරණ වෙලා නෑ වගේ හිතර දැනෙනවා කියලා සින්දුවක් හදන්න පුළුවන් මේ අපිට ධර්මයේ තියෙන නිසා. අපි අසරණ වෙලා නැහැ වගේ. අපි අසරණ නැහැ වෙලා වගේ නැහැ වගේ හිතර දැනෙනවා බුදුහාමුදුරුවනේ. අඬෝ වැඩියා බණ කියද්දී අපිට මංගල කාරණා කියන්න පුළුවන්, උදාන කියන්න පුළුවන්. ඒ අනිත් භික්ෂූන්ට විවේචනය කරන්න පුළුවන්, උදාන කියන්න බෑ. ඔවුන්ට කියන්න පුළුවන් මට මාර්ගඵල නෑ, මට රහත් වෙන්න උගන්වන්න පුළුවන්. ඔබ විශ්වාස කරනවද මාර්ගඵල නැති කෙනෙකුට රහත් වෙන්න උගන්වන්න පුළුවන් කියලා? කවදාවත් විශ්වාස කරන්න බෑ. මාර්ගඵලයක් නැති කෙනෙකුට රහත් වෙන්න උගන්වන්න බෑ. එහෙනම් ඉතින් අන්ධයෙකුට පාර කියන්නත් පුළුවන් වෙන්න ඕන? කවදාවත් බෑ. එහෙමනම් එහෙමනම් වෙනතුරු මාර්ගඵලයක් නොලැබෙයි කියලා, ගුටි කෑමක් මාර්ගඵල ලැබුවයි කියලා කියන මිනිස්සෙක් කෙනෙක් ලැබුණා නම් ලැබුවා කියන්න ඕන. බුදුහාමුදුරුවන්ටත් පොඩි චෝදනාවක් එනවා. අර සංජය බෙල්ලටි පොත්ත, අචිද කේසකම්බල, නිගණ්ඨනාත් පුත්ත, ඔය කියන ඉන්න මේ ශාස්ත්‍රවරු මිනිස්සු එක්කෙනෙක්වත් කියන්නේ මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණයි කියලා. උභහන්සේ විතරක් කියනවා, දේශනා කරනවා කියලා බුදුහාමුදුරන්ට ප්‍රකාශයක් කළා මේ කුසල රජතුමා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ, උභහන්සේ මේ තරුණයෙක්, තරුණ කාලේදී අනිත් අයගේ බලනකොට වයස සෑහෙන වයසයි. නමුත් ඒගොල්ලන්ට නැති බුද්ධියක් උභහන්සේට. එතකොට කිව්වා, මහරජ කුඩායි කියලා නොසැලකිය යුතු කරුණු ගානක් තියෙනවා. එකක් තමයි සර්පයා කුඩායි කියලා හිතන්න එපා. කෑවොත් විසයි කිව්වා. ඊට පස්සේ රාජකුමාරයා කුඩායි කියලා ගරු නොකර ඉන්න එපා කිව්වා කෙනෙකුට. එයාගේ පව වැඩි, එයාට හානියක් කරොත් එහෙම එයාට හානි සිද්ධ වෙනවා. රාජකුමාරයා ගින්න කුඩායි කියලා හිතන්න එපා කිව්වා. ගින්න පොඩි වුණාට ලොකුවට අවුලවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඥානය, දර්ශනය, අවබෝධය පිළිබඳව වයසයි, මහලුයි, මේ දරුණයි කියලා හිතන්න එපා කියලා කිව්වා. ඒක කුඩයි කියලා මනින්න බෑ කිව්වා. ලොකු ඉන්න බෑ කිව්වා. මේ පුහුදුන් වයසට කියපු අයත් ඉන්නවා, මගඵලලාභී රහතන් වහන්සේලා සත් අවුරුදු විය ඉන්නවා. එයාගේ ශරීරයෙන් පොඩි උනායි ලොකු උනායි එහෙම කියලා නැහැ. ඉස්ස හරි ගුණ තියෙන ගුණ අනුව ඒක මනින්න බෑ කිව්වා. ඒ වගේ බුදුහාමුදුරුවෝ මේ වයසින් පොඩි කියලා බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් පොඩි වෙන්නේ නෑ, ගුණයෙන් පොඩි වුණේ නෑ, දර්ශනයෙන් පොඩි වුණේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මං සම්මා සම්බුද්ධයි කිව්වේ නැත්තම් කවුද කියන්නේ ඉන්නේ? ඇයි මිනිස්සු ඇවිල්ලා කියන්නේද? ඒස කියන්නේ තමන් සම්මා සම්බුද්දයි. තමන්ට මම කියන්නේ මේ ලංකාවෙ ඉන්න අයට, තමන්ට යම් මාර්ගඵලක් තියෙනවා නම් මම මේ මාර්ගඵලෙ ඉන්නේ කියලා බය නැතුව කියන්නේ. මරං කෑවත් කියන්න ඕන. දැන් මගේ ප්‍රකාශනය මං කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න බුද්ධි තේරෙන විදිහට ඒක ප්‍රකාශන කරලා දෙන්න, මෝඩයන්ට තේරෙන්නේ නැති වෙන විදිහට. කොහොමත් එහෙම තමයි. සමහර කරුණු කියන්න පුළුවන්, මෙහෙම මෙහෙම ඥානවන්තයෙක් ඉන්නවා, මෙහෙම මෝඩයෙක් ඉන්නවා, අපි හිතමු දෙන්නෙක් ඉන්නවා කියලා. ඥානවන්තයට විතරක් ඒක තේරෙන්න, මෝඩයට ඒක නොතේරෙන්නත් බණ කියන්න පුළුවන්. ඇහෙන්න නැති වෙන්නත් කියන්න පුළුවන්. ඒ අර්ථයෙන් නැති වෙන විදිහට මෙයාට ඒක අර්ථය උපදින දේශනා කරන්න පුළුවන්. එහෙම තමයි මම දේශනා කරලා තියෙන්නේ. කොහොමද කරලා තියෙන්නේ? මම කියලා තියෙන්නේ පුතජන නෙවෙයි. මම පුතජන නෙමෙයි. මම සෝවාන් නෙමෙයි, සකදාගාමි නෙමෙයි, අනාගාමි නෙමෙයි, අරිහත් නෙමෙයි කියලා තමයි කියලා තියෙන්නේ. දැන් කාලවරෙන්කො දැන් මෝඩයට ඕක අල්ලන්න බෑ. ඕක මෝඩේ මෝඩ මනුස්සයෙකුට පුදුම මනුස්සයෙකුට ඕක අල්ලන්න බෑ. මොකද්ද ඔය කිව්වේ කියලා, මොකද්ද මේ කියන්නේ කියලා. ඥානවන්තයා දකිනවා මෙතන මේ මාර්ගයේ තියෙනවද නැද්ද කියලා. නෑ ඔය නොකිය කියන්නේ අරිහත් කියලා කියන්නේ නෑ. මම නොකියනේ, මම කෙලින්ම කියලා තියෙනවා මම රහත් නෑ කියලා. ඔය නොකිය කියන්නේ සෝවාන් කියලා නෑ, මම කියලා තියෙනවා මම සෝවාන් නෑ කියලා. ඔය නොකිය කියන්නේ අනාගාමී කියලා නෑ නෑ, මම කියලා තියෙන්නේ නෑ කියලා. ඔය කියන්නේ සකදාගාමී නෑ, මම පුතජන නෙමෙයි මාර්ගඵලත් නැහැ. එහෙනම් කවුද? තේරුම් ගන්න බුද්ධියට තේරුම් ගන්න බැරි මහා ඥානයක් පැමිණියොත් මහා බුද්ධියකට, මහා ඥානයකට, විශිෂ්ට දැක්මකට දකින්න පුළුවන් පමණක් කාරණයක් විතරයි උතන තියෙන්නේ. අර මොඩිය මනුස්සයර ඕක ඉතින් හිත හිතා හිත හිතා ඉන්නෝ, අල්ලගන්න තැනක් අහුවෙන්නේ නෑ. ඇයි පහර දෙන්න තැනක් අල්ල ගන්න එපා. අර සිඳලුවාම අරිහත් නම් අරිහත් කියලා ඵලයක් ගන්න පුළුවන්ද? අර සිඳලුවාම අරිහත් නම් හරයක් අරයක් ගන්න පුළුවන්ද? හරයක් ගන්න පුළුවන්ද? මේ 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 ඉතුරුවක් ගන්න පුළුවන්. ඉතුරු නැතුව සුණු නැති කරපු එකේනා තමයි අරිහත්. ඒ ආධ්‍යාත්මය තුළ ඉතුරු නැතුව අවසන් කරා අරිහත්. ඒ රහතන් වහන්සේලා නම් නිකන් බිම බලාගෙන යන්න ඕනනේ. නිකන් 1000ට අරන් නිකන් 150ට දුන්නා වගේ ඉන්න ඕනනේ. හැමදේම කලකිරිලා මොනවා හරි පූජ කරත් ඌව මට මොකට කියලා වගේ කියන්න ඕනනේ නේද? අනේපා ඌවයිපා එහෙම කියන්න ඕන. මාත් පුරුදු වෙන්න ඕන වැඩේ. අනේ මක්කටේ ඌව ඔන්න ඔහේ තියලා යන්න. ඈ ඔහොම නැද්ද? සතකපට ඥාතීන් එහෙමත් නැද්ද? අනේ කෙල්ලේ මොකට ඕවා උස්සන් ආවද? මෙහෙදියම් මෙහෙදියම් කියලා ඩක් ගාලා තියාගන්න. එහෙමනම් හැම දිනාටම උදෑසන ධර්ම දේශනාව මෙතනින් අවසන් වෙනවා. තෙරුවන් සරණ වේවා.